කොරින්තිවරුන් වෙත පාවුලුතුමා ය වූ පළමුවන හසුන. පළමුවැනි කොරින්ති පළමුවැනි පරිච්ඡේදය. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වීමට දේව කැමැත්ත අනුව කැඳවීමලත් පාවුලු හා අප සොහයුරු සොස්තනිස්ගෙන් කොරින්තියේ පිහිටා ඇති දෙවියන් වහන්සේගේ සභාව වෙතටය. එනම් ඒ සභාවේ ක්‍රිස්තුන් වහන්සේට කැප වූ දෙවියන් වහන්සේගේ සෙනඟවීමට කැඳවීමලත් අයද ඔවුන්ගේත් අපගේත් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් සෑම තැන්හි අයදුම් කරන සියල්ලන්ද වෙතටය. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන්ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන්ද කරුණාවත් ශාන්තියත් ඔබට වේවා. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුලින් ඔබට දෙන ලද දේව වරප්‍රසාදය නිසා මම නිතරම ඔබ ගැන මාගේ දෙවියන් වහන්සේට තුති පුදමි.
මන්ද ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සාක්ෂිය ඔබ තුල ස්ථිර වී තිබුණ බැවින් ඔබ උන්වහන්සේ තුල සියලු ආකාර දෙසීම්ද සියලු ආකාර දැන ගැනීම්ද ඇතුළු සියලු දෙයින් ධනවත් වී සිටින්නෝය. මෙසේ ඔබ කිසි ආශිර්වාදයකින් නොඅඩුව අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නෝය. අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චය දිනයේදී ඔබ නිදොස්ව සිටින පිණිස උන්වහන්සේ අන්තිමය දක්වා ඔබ ස්ථිර කරනසේක. ස්වකීය පුත්‍ර වූ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සහභාගිකමට ඔබ කැඳවා වදාළ දෙවියන් වහන්සේ විශ්වාසවන්තය.
සහෝදරයනි, ඔබ සියලු දෙනා එක දෙයම කියන ලෙසද ඔබ අතර ભેද නැතිව එක සිතින් හා එක කල්පනාවෙන් සම්පූර්ණයෙන් එකඟව සිටින ලෙසද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් මම ඔබ හැමගෙන් උදක්ම ඉල්ලා සිටිමි. සහෝදරයනි, මා මෙසේ ඉල්ලන්නේ ඔබ අතර මතභේද පවතින බව ක්ලොයිගේ පවුලේ උදවිය මට සැලකර ඇති බැවිනි. මා කියන්නේ මෙයයි, ඔබ අතර ඇතැමෙක් මම පාවුලුගේ පැත්තටය, ඇතැමෙක් මම අපොල්ලොස්ගේ පැත්තටය, ඇතැමෙක් මම කේපස්ගේ පැත්තටය, ඇතැමෙක් මම ක්‍රිස්තුන් වහන්සේගේ පැත්තට යයි කියති. ක්‍රිස්තුන් වහන්සේ මෙලෙස බෙදා වෙන් කරගත හැකිද? ඔබ උදෙසා කුරුසියේ ඇනගසනු ලැබුවේ පාවුලුද? එසේ නැත්නම් ඔබ බෞතිස්ම ස්නාපනය කරනු ලැබුවේ පාවුලුගේ නාමෙන්ද? ක්‍රිස්පස් හා ගායස් හැර වෙන කිසිවෙකු මා විසින් බෞතිස්ම ස්නාපනය කරනු නොලැබීම ගැන මම සතුටු වෙමි. එබැවින් මාගේ නාමයෙන් බෞතිස්ම ස්නාපනය ලැබුවේ යයි ඔබ අතරින් කිසිවෙකුට කිව නොහැක. මා ස්තේපන්ගේ පවුලේ උදවිය බෞතිස්ම ස්නාපනය කළ බව නම් සැබෑය. ඒ හැර මා වෙන කිසිවෙකු බෞතිස්ම ස්නාපනය කළ බවක් නොදනිමි. ක්‍රිස්තුන් වහන්සේ මා යැව්වේ බෞතිස්ම ස්නාපනය කිරීමට නොව සුභ අස්න දේශනා කිරීමටය. ඒත් මා එය කළ යුත්තේ මාගේ වියත් කතික බලයෙන් නොවේ. කුමක් හේින්ද? මා එසේ කළහොත් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ බලය නිෂ්ප්‍රභවන බැවිනි.
කුරුසියේ පණිවුඩය විනාශ වන අයට විකාර දෙදුමකි. එහෙත් විමුක්තියේ මගට පා තැබූ අයට එය දෙවියන් වහන්සේගේ බලය වේ. මේ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත. මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව වනසාලමි, මම නැනවතුන්ගේ නැනවත්කම පහ කරමි යනුයි.
ප්‍රඥාවන්තයා කොයිද, විනයධරයා කොයිද, මෙලෝ වාද කරන්නා කොයිද? මේ ලෝකයේ ප්‍රඥාව ප්‍රලාපයක් බව දෙවියන් වහන්සේ හෙළි කර ඇත. මන්ද දෙවියන් වහන්සේගේ ප්‍රඥාවන්ත සැලැස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේ දැන ගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ප්‍රලාපය කැයි කියන සුභ අස්න දේශනා කිරීමෙන් අදහන්නන් ගලවාලීමට උන්වහන්සේ සතුටු වූ සේක.
ජුදෙව්වරු හාස්කම් ඉල්ලති, ග්‍රීක්වරු ප්‍රඥාව සොයති. එහෙත් අපි කුරුසිය ඇනගසනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරමු. මෙය ජුදෙව්වරුන්ට පැකිලීමකි, විජාතින්ට ප්‍රලාපයකි. ඒත් කැඳවීමලත් ජුදෙව්වරුන්ටත් ග්‍රීක්වරුන්ටත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ. ප්‍රලාපයකැයි කියන දෙවියන් වහන්සේගේ ප්‍රලාපය මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි. දුබලකමකැයි කියන දෙවියන් වහන්සේගේ දුබලකම මිනිස් ශක්තිය ඉක්ම වූ ශක්තියකි. සහෝදරයනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක මිම්මනෝ ප්‍රඥාවන්තයයි කිව හැකි බොහෝ දෙනෙක් ඔබ අතර නොවූහ. එලෙසම බලවත් අය, කුලවත් අය වැඩි දෙනෙක් නොවූහ.
එහෙත් ප්‍රඥාවන්තයන් ලැජ්ජාවට පමුණුවන පිණිස ලෝක මිම්ම අනුව මෝඩයයි සම්මතදී දෙවියන් වහන්සේ තෝරාගත් සීක. එමෙන්ම බලවතුන් ලැජ්ජාවට පමුණුවන පිණිස ලෝකමින් මානුව දුබලයයි සම්මතදේ දෙවියන් වහන්සේ තෝරාගත්සේක. ලෝකයා අගයකොට සලකනදේ නැති කරනු පිණිස දෙවියන් වහන්සේ ලෝකයා පහත්කොට සලකන, හෙලා දකින, එමෙන්ම වැදගැම්මක් නැතැයි සලකනදේ තෝරාගත්සේක. එසේ කෙලේ කිසිවෙකු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පාරට්ටු කර නොගන්නා පිණිසය. ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා ඒකාබද්ධව සිටින්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවෙනි. ක්‍රිස්තුන් වහන්සේ අපගේ ප්‍රඥාව වන්නේ දේව ක්‍රියාවෙන්ය. ක්‍රිස්තුන් වහන්සේ කරණ කොටගෙන අපි ධර්මිෂ්ඨ කරනු ලැබ උන්වහන්සේගේ සෙනඟ වී නිදහස ලබා සිටිමු. එබැවින් ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි පාරට්ටු කරගන්න කැමති තැනැත්තා ස්වාමින් වහන්සේ ගැන පාරට්ටු කර ගනීවා. පළමුවැනි කොරින්ති දෙවැනි පරිච්ඡේදය. සහෝදරයනි, මා ඔබ වෙත පැමිණ දෙවියන් වහන්සේ පිළිබඳ සාක්ෂිය ප්‍රකාශ කළේ චතුර කතිකත්වයක් හෝ ප්‍රඥාවක් හෝ පෙන්වමින් නොවේ. මා ඔබ අතර සිටියදී මාගේ එකම අදිෂ්ඨානය වූයේ අන් හැම දෙයක්ම අමතක කර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ හා උන්වහන්සේගේ කුරුසිගතවීම ගැන පමණක් සිතීමය. මම දුර්වල කමින්ද, බියෙන්ද, අධික තැති ගැනීමෙන්ද ඔබ සමග සිටියෙමි. මාගේ කතාව හා දෙසුම මා ප්‍රකාශ කෙලේ සිත් පොළඹවන සුළු ප්‍රඥාවන්ත වචනවලින් නොව ආත්මයානන් වහන්සේගේ බලයෙනි. එසේ වූයේ ඔබගේ ඇදහිල්ල මිනිස් ප්‍රඥාව මත නොව දෙවියන් වහන්සේගේ බලය මත පිහිටන පිණිසය.
ඒ කෙසේ වෙතත් මූකුරා ගියා අතර අපි ප්‍රඥා සහගතව කතා කරමු. ඒත් ඒ ප්‍රඥාව මේ ලෝකයට අයිති ප්‍රඥාවක්වත්, මේ යුගයේ විනාශ වී යන අධිපතීන්ට අයිති ප්‍රඥාවක්වත් නොවේ. අප ප්‍රකාශ කරන්නේ අනාදියේ පටන් දෙවියන් වහන්සේ අපේ ගෞරවය සඳහා කලින් නියම කළ උන්වහන්සේගේ ප්‍රඥාවේ අභිරහසය. ඒ ප්‍රඥාව මෙලොව අධිපතීන්ගෙන් කිසිවෙක් නොදත්ත. එය ඔවුන් දැන සිටියානම් මහිමාන්විත ස්වාමින් වහන්සේ කුරුසිය ඇනගසන්නේ නැත. ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට උන්වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නොදුටු, කනින් නොඇසු, සිතින් නොසිතූ දෙයකි.
මේ දේ දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයානන් වහන්සේ කරණ කොටගෙන අපට එළිදරව් කළ සීක. මන්ද ආත්මයානන් වහන්සේ දෙවියන් වහන්සේ පිළිබඳ ගාම්භීර දේ ඇතුළු සියල්ල විමසන සීක. මිනිසාගේ ස්වභාවය දන්නේ මිනිසාම තුලවන ඔහුගේ ආධ්‍යාත්මයයි. අන් කිසිවෙක් එය නොදනිති. එමෙන්ම දෙවියන් වහන්සේගේ ස්වභාවය දන්නේ උන් වහන්සේගේ ආත්මයානෝය. අන් කිසිවෙක් එය නොදනිති.
එහෙත් දෙවියන් වහන්සේ නොමසුරුව අපට දුන් සියල්ල තේරුම් ගන්නා පිණිස අප ලබා ඇත්තේ මෙලොවේ ප්‍රඥාවක් නොව දෙවියන් වහන්සේගෙන් නික්ම එන ශුද්ධාත්මයානෝය. අප මේ සියල්ල පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උපදින වචනවලින් නොවේ. ආධ්‍යාත්මිකදේ ආධ්‍යාත්මික සත්‍යයන් හා සසදමින් ශුද්ධාත්මයානන් අපට උගන්වන වචනවලින්ය.
එහෙත් ශුද්ධාත්මයානන් ලබා නැති තැනැත්තාට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයානන්ගෙන් එන සත්‍යයන් පිළිගත නොහැකිය. ඒවා ඔහුට ප්‍රලාපයකි. ඒවා ආධ්‍යාත්මික ලෙස විමසා දැනගත යුතු නිසා ඒවා ඔහුට නොතේරේ.
ශුද්ධාත්මයානන් ලබා ඇති තැනැත්තා සියල්ල විමසයි. ඒත් කිසිවෙකුට ඔහු විමසිය නොහැකිය. ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ ලියා ඇත. ස්වාමින් වහන්සේගේ සිත කවුරු දනිත්ත? උන්වහන්සේට උපදෙස් දිය හැක්කේ කවුරුන් විසින්ද? ඒත් ක්‍රිස්තුන් වහන්සේගේ සිත අපට තිබේ.
පළමුවැනි කොරින්ති 3 පරිච්ඡේදය. සහෝදරයනි, ශුද්ධාත්ම වරමලත් අයට මෙන් ඔබට කතා කිරීමට මට නොහැකි බැවින්, පෘථග්ජනයන්ට ලාබාල කිතුනුවන්ට මෙන් මම ඔබට කතා කෙලිමි. මම ඔබ දැඩි ආහාරයෙන් නොව කිරෙන් පෝෂණය කෙලිමි. එසේ කෙලේ ඔබට ඒවා දැරීමට නොහැකි වූ බැවිනි. ඒවා දැරීම තවමත් ඔබට බැරිය. තවමත් ඔබ පෘථග්ජන තත්වයේය. ඔබ අතර ඊර්ෂ්‍යාව හා විවාදය හා පවතින විට ඔබ පෘථග්ජන අයමින් ලෞකික තත්වයේ හැසිරෙනවා නොවේද? කෙනෙක් මම පාවුලුගේ පැත්තට යයිද, තව කෙනෙක් මම අපොල්ලොස්ගේ පැත්තට යයිද කියන විට ඔබ සාමාන්‍ය මිනිසු නොවෙද්ද? අපොල්ලොස් කවරෙක්ද, පාවුලු කවරෙක්ද? ඔහු ස්වාමින් වහන්සේ ඒ අයට දුන් ප්‍රකාර ඔබ ඇදහිල්ලට පැමිණ වූ සේවකයෝය. මම පැල කෙලෙමි, අපොල්ලොස් වතුර දැම්මේය. එහෙත් එහි වැඩිම සැලසූයේ දෙවියන් වහන්සේය. වැදගත් වන්නේ පැල කළ තැනැත්තාවත් වතුර දැමූ තැනැත්තාවත් නොව වැඩිම සැලසූ දෙවියන් වහන්සේය.
පැල කළ තැනැත්තා හා වතුර දැමූ තැනැත්තා අතර වෙනසක් නැත. එකිනෙකා තම තමාගේ වැඩේ අනුව නිසි විපාකය ලබන්නේය. මන්ද අපි දෙවියන් වහන්සේ සමග සහකාර සේවකයෝ වෙමු. ඔබ දෙවියන් වහන්සේගේ කෙතය, දෙවියන් වහන්සේගේ ගොඩනැගිල්ලය.
මට දෙන ලද දේව වරප්‍රසාදය පරිදි මම දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු මෙන් අත්තිවාරමක් දැමීමි. වෙන කෙනෙක් ඒ මත ගොඩනඟයි. ඒත් එකිනෙකා එය මත ගොඩනඟන ආකාරය ගැන විමසිලිමත් විය යුතුය. මන්ද දැනටම දමා ඇති අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නොපුළුවන. ඒ අත්තිවාරම නම් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේය. මේ අත්තිවාරම මත ගොඩනැගීමට යම් යම් අය යොදන්නේ රන්, රිදී, අගනා, මැණික්, දැව, තෘණ හෝ පිදුරු නම් ඔවුන්ගේ කර්මාන්තයේ තත්වය හෙළිදරව් වන්නේය. ඒ දවස ගින්න සහිතව උදාවේ. ඒ ගින්නෙන් ඒ කර්මාන්ත පරීක්ෂා කරනු ලැබීමෙන් ඒවායේ නියම ස්වභාවය හෙළිවේ. ඒ අත්තිවාරම මත ගොඩ නඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම් ඔහු විපාකයක් ලබයි. යමෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභයක් සිදුවේ. එහෙත් ඔහු ගිනි මැදින් මිදී ආ කෙනෙකු මෙන් ගැලවෙනු ඇත. ඔබ දෙවියන් වහන්සේගේ මන්දිරය බවත්, ඔබ තුල දෙවියන් වහන්සේගේ ආත්මයානන් වැඩවසන බවත් නොදන්නහුද? කිසිවෙකු දේව මන්දිරයේ වැනසුවොත් දෙවියන් වහන්සේ ඒ තැනැත්තා වනසනසේක. දෙවියන් වහන්සේගේ මන්දිරය විශුද්ධය. ඒ මන්දිරය නම් ඔබය.
කිසිවෙක් තමාම රවට අනුගණිත්වා. ඔබ අතර යමෙක් තමා ප්‍රඥාවන්තයෙක් යැයි සිතන්නේ නම් ඔවු නියම ප්‍රඥාවන්තයෙකු වන පිණිස ලෝක මිම්ම අනුව ඔවු මෝඩයෙකු වේවා. මන්ද මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමකි. උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේම උපායවලින් අසු කරගන්නා සේකැයි ලියා ඇත.
තවද ස්වාමින් වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිස්සාර බව දන්නා සේකැයි කියාද ලියා ඇත. එහෙයින් කිසිවෙක් යම් යම් පුද්ගලයන් ගැන පාරට්ටු කර නොගනිත්වා. මන්ද සියල්ලෝම ඔබගේය. පාවුලු, අපොල්ලොස්, කේපස් යන සියල්ලන්ද ලෝකය, ජීවනය, මරණය, වර්තමානය, අනාගතය යන සියල්ලද ඔබගේය. ඔබ ක්‍රිස්තුන් වහන්සේගේය. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේය. පළමුවැනි කොරින්ති 4 පරිච්ඡේදය.
ඔබ අපගෙන සිටිය යුත්තේ ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයන්ද දෙවියන් වහන්සේගේ අභිරහස් පිළිබඳ බාරකාරයන්ද හැටියටය. බාරකාරයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් විශ්වාසවන්තව සිටීමය.
එහෙත් ඔබ විසින් හෝ මනුෂ්‍ය අධිකරණයකින් හෝ මා විනිශ්චය කරනු ලැබීම මා සලකන්නේ ඉතා සුළු දෙයක් ලෙසය. තවද මම මාම විනිශ්චය කර නොගනිමි. මන්ද මට විරුද්ධව කිසිවක් ඇති බව මම නොදනිමි. ඒ නිසාම මම නිදොස් නොවෙමි. මා විනිශ්චය කරන්නේ ස්වාමින් වහන්සේය. එබැවින් ස්වාමින් වහන්සේ එනතුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන්වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා සිත් සතන්හි අදහස් හෙළි කරනසේක. එවිට හැම දෙනෙක්ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති. සහෝදරයනි, මම ඔබ උදෙසා මේ දේ උපමානුසාරයෙන් අපොල්ලොස්ටත් මටත් අදාළ කොට කීමි. එසේ කීවේ නීති රීති කඩ නොකිරීමට ඔබ අපෙන් ඉගෙන ගන්නා පිණිසත්. ඔබෙන් කවරෙකුවත් එක්කෙනෙකු ගැන ආඩම්බර වී අන් කෙනෙකු හෙලා නොදකින පිණිසත්ය. ඔබට එතරම් ප්‍රමුඛත්වයක් දුන්නේ කවරෙක්ද? දෙවියන් වහන්සේ දුන් දේ හැර අන් කිසිවක් ඇද්ද? ඉතින් එය දෙන ලද දෙයක් නම් ඔබ සතු දෙයක් සේම සලකා පාරට්ටු කරගන්නේ මන්ද? අවශ්‍ය හැම දේම දැනටම ඔබට ඇත. දැනටම ඔබ ධනවත්ය. දැනටම අප නැතුව ඔබ රජවරුය. ඔබ සැබෑවටම රජවරු නම් මම කෙතරම් කැමති වෙම්ද? එවිට අපටත් ඔබ සමග රජවරුන් වෙන්න ඉඩ තිබිනි. මට පෙනෙන්නේ දෙවියන් වහන්සේ ප්‍රේරිතයන් වන අප මරණයට නියම කළ අයමින් අන්තිම තැන අපට දී තිබෙන බවයි. මෙලෙස අපි දේවදූතයන් හා මනුෂ්‍යයන් හා ඇතුළු මුළු ලොවටම ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් වී සිටිමු. ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපි මෝඩයෝය. එහෙත් ඔබ උගත් කිතුණුවෝය. අපි දුබලය. ඔබ බලවත්ය. ඔබට ගෞරවය ඇත. අපට අගෞරවය ඇත. මේ මොහොත දක්වාම අපි කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙමු. වැරහැලි අඳිමු. පහර ලබමු. ගෙයක් දොරක් අපට නැත. දෑතින් වැඩ කර වෙහෙස මහන්සි වෙමු. නින්දා ලබන කල අපි ආශිර්වාද කරමු. පීඩා ලබන කල අපි ඉවසමු. අපකීර්තිය ලබන කල අපි මෙත් සිත් වඩමු. මේ දක්වාම අපි කුණු කසලමින් වී සිටිමු. මා මෙලෙස ලියන්නේ ඔබ ලැජ්ජා කරන අදහසින් නොව, මාගේ ප්‍රියාදර දරුවන්ට මෙන් ඔබට අවවාද කරන පිණිසය. කිතුණු ජීවිතයේ ඔබට දස දහසක් ගුරුවරුන් සිටියත් පියවරු වැඩි දෙනෙක් නැත. මන්ද සුබ අස්න දේශනා කිරීමෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල ඔබගේ පියා වූයේ මමය. එහෙයින් මාගේ ආදර්ශය අනුගමනය කරන මෙන් උදක්ම ඉල්ලමි. එබැවින් මේ සඳහා ස්වාමින් වහන්සේ තුල මට ප්‍රියාදර විශ්වාස පුත්‍රයෙකු වන තිමෝතියස් ඔබ වෙත එවමි. ඔහු හැම තැන හැම සභාවල මා උගන්වන ක්‍රිස්තුන් වහන්සේ තුල වූ මාගේ සදාචාර පිළිවෙත් ඔබට සිහිගන්වනු ඇත. මා ඔබ වෙත නොඑති කියමින් සමහරු අහංකාර වී ඇත. එහෙත් ස්වාමින් වහන්සේ කැමැති වනසේක් නම් මම නොපමාව ඔබ වෙත අවුත් අහංකාර අයගේ කතිකත්වය නොව ඔවුන්ගේ බලයේ තරම දැනගන්නෙමි. මන්ද දෙවියන් වහන්සේගේ රාජ්‍ය වනාහි කතා ශක්තියෙන් නොව දේව බලයෙන් ක්‍රියා කරන්නකි. ඔබ කැමැති කුමකටද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාටද? නැත්නම් මෛත්‍රී කරුණා සහගතව ඔබ වෙත එනවාටද? පළමුවැනි කොරින්ති 5 පරිච්ඡේදය. මිසදිටුවන් වුවද නුරුස්සන තරමේ අනාචාර ක්‍රියාවක් ඔබ අතර ඇති බව මට ඇත්තටම ආරංචි වී ඇත. එනම් ඔබගින් කෙනෙකු සිය පියාගේ බිරිඳ තබාගෙන ඉන්න බවය. එවැනි ක්‍රියාවක් ගැන ඔබට ආඩම්බර විය හැකිද? නැත. ඒ ගැන ඔබ දුක් විය යුතුය. ඔහු ඔබ වෙතින් නෙරපා දැමිය යුතුය. සැබවින්ම මම ගතින් ඔබගෙන් ඈත්ව සිටියත් සිතින් ඔබ සමග සිටිමි. එලෙස ඔබ සමග සිටින්නාක් මෙන්ම මා දැනටමත් මේ දේ කරන පුද්ගලයා විනිශ්චය කර ඇත. එබැවින් සිතින් ඔබ අතර සිටින මා සමඟ අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ එක් රැස් වූ විට අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ බලයෙන් ඒ පුද්ගලයාගේ ආත්මය ස්වාමින් වහන්සේගේ දවසේදී ගැලවෙන පිණිස, ඔහුගේ ශරීරය නාස්ති වන පිණිස ඔහු සාතන්ට පාර කළ යුතුය.
ඔබගේ පාරත්වෝ නොහොඹි. මූන් බිඳකින් මුළු පිටි බිඳක් පිපෙන බව ඔබ නොදන්නවූද? ඔබ හැම අතින්ම පිරිසුදු වන පිණිස පාපය නැමැති මුහුන් ඉවත් කරන්න. එවිට ඔබ අලුත් නුමූන් පිටි පිඳක් මෙන් වන්නවුය. ඔබ දැනටම එසේ බව මම දනිමි. එසේ වන්නේ අපගේ පාස්කු බැටළුවා වන ක්‍රිස්තුන් වහන්සේ පූජා කර ඇති බැවිනි. එබැවින් පරණ මූන් වලින්වත්, ඊර්ෂ්‍යාව හා දුෂ්ටකම නැමැති මූන් වලින්වත් නොව, අවංකකමද සත්‍යද නැමැති නුමුහුන් රොටියෙන් පාස්කු මංගල්‍යය පවත්වමු.
මා ඔබ වෙත එවූ ලිපියේ අනාචාරයේ හැසිරෙන මිනිසුන් ඇසුරු නොකරන ලෙස ලීවෙමි. එයින් මා අදහස් කළේ මේ ලෝකයේ මිසදිටුවන් අතර සිටින අනාචාරයේ හැසිරෙන අයගෙන්ද, වස්තු තෘෂ්ණාව ඇති අයගෙන්ද, කොල්ල කන අයගෙන්ද, රූප වඳින අයගෙන්ද සම්පූර්ණයෙන්ම වෙන්වීම නොවේ. එසේ කිරීමට නම් ඔබ ලෝකයෙන් වෙන් විය යුතුය. එයින් මා ඇත්තටම අදහස් කළේ කිතුනු එකයි කියා ගනිමින් අනාචාරයේ හැසිරෙන්නෙකු හෝ වස්තු තෘෂ්ණාව ඇති කෙනෙකු හෝ රූප වඳින්නෙකු හෝ කේලාම් කියන්නෙකු හෝ බේබද්දෙකු හෝ කොල්ල කන්නෙකු හෝ ඇසුරු නොකිරීම පමණක් නොව එවැන්නෙකු සමග ආහාරවත් නොවැළඳීමයි. සභාවෙන් පිටත වූවන් විනිශ්චය කිරීම මාගේ වැඩක්ද? දෙවියන් වහන්සේ ඔවුන් විනිශ්චය කරන සේක. සභාව තුල සිටින්න ඔවුන් විනිශ්චය කිරීම ඔබේ යුතුකම නොවේද? එසේනම් ඔබ අතරින් ඒ දුෂ්ටයා පහ කරන්න. පළමුවැනි කොරින්ති 6 පරිච්ඡේදය. ඔබගේ සහෝදරයා සමග ආරවුලක් හටගත් විට එය විනිශ්චය කිරීමට කිතුණු සෙනග ඉදිරියට නොගොස් කිතුණු නොවන උසාවියක් ඉදිරියට යන්නට භය නැද්ද? කිතුණු සෙනග ලෝකයා විනිශ්චය කරන බව ඔබ නොදන්නහුද? ලෝකයා විනිශ්චය කරන්නේ ඔබ නම් සුළු ආරවුලක් විසඳීමට ඔබ අපොහොසත්ද? අප දේවදූතයන් පවා විනිශ්චය කරන්නට යන බව ඔබ නොදන්නහුද? එසේනම් එදිනදා ජීවිතයට අයත්තේ විනිශ්චය කිරීම අපට කළ නොහැකිද? එබඳු කාරණා මතුවූ විට ඒවා විසඳීම සඳහා සභාව කිසිසේත් ගණන් නොගන්නා අය වෙත ඔබ යන්නහුද? මේ මොන නින්දාවක්ද? ඇත්තටම සහෝදරයන් අතර ආරවුලක් විසඳීමට සමත් එක නැනවතෙක්වත් ඔබ අතර නැද්ද? සහෝදරයෙකු තවත් සහෝදරයෙකුට විරුද්ධව නඩු කියා ගැනීමට, විශේෂයෙන් මිසදිටුවන් ඉදිරියේහි නඩු කියා ගැනීමට යෑම සුදුසුද? මෙසේ ඔබ එකිනෙකා සමග නඩු කියා ගැනීම දැනටම ඔබට පරාජයකි. අයුක්තිය ඉවසීම ඊට වඩා හොඳ නැද්ද? අලාභයක් ඉවසීම ඊට වඩා හොඳ නැද්ද? ඒ වෙනුවට ඔබ කරන්නේ අයුක්තියත් අලාභයත්ය. ඒකත් කරන්නේ සහෝදරයන්ටමය. අධර්මිෂ්ටයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද්ද? නොරැවටෙන්න, අනාචාරකම් කරන්නෝවත්, රූපවඳින්නෝවත්, කාමමිත්‍යාචාරිකයෝවත්, සමලිංගික සේවනයේ යෙදෙන්නෝවත්, සොරුවත්, කොල්ලකන්නෝවත්, ලෝභියෝවත්, බේබද්දෝවත්, නින්දා කරන්නෝවත්, ගසා කන්නෝවත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝය. තවද ඔබ අතරින් සමහරෙක් එවන්නෝ වූහ. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන්ද, අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයානන් මඟින්ද ඔබ සෝදනු ලැබුවහුය, ශුද්ධ කරනු ලැබුවහුය, ධර්මිෂ්ඨ කරනු ලැබුවහුය. මා කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැයි කීවත් හැමදේම මගේ යහපත පිණිස නොවේ. එසේම කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැයි කීවත් මම කිසිවකට වසඟ නොවෙමි. ආහාර උදරය සඳහාය, උදරය ආහාර සඳහායයි කීවත් දෙවියන් වහන්සේ ඒ දෙකම නැති කරන සේක. තවද ශරීරය අනාචාරය පිණිස නොවේ, එය ස්වාමින් වහන්සේ උදෙසාය. දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ මරණයෙන් උත්ථාන කළ සේක. ස්වකීය බලයෙන් අපත් උන්වහන්සේ එසේ උත්ථාන කරන සේක. ඔබගේ ශරීර ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් බව නොදන්නහුද? එසේනම් මම ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් පැහැරගෙන ඒවා ගණිකාවකගේ අවයවයන් කරම්ද? එසේ නොවේවා. ගණිකාවකට සම්බන්ධ වන තැනැත්තේ කායික ලෙස ඈහා එක්වන බව ඔබ නොදන්නහුද? ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි දෙදෙනාම එක්කෙනෙක් වන්නෝය. එහෙත් ස්වාමින් වහන්සේට සම්බන්ධ වන තැනැත්තේ උන්වහන්සේ සමග ඒ කාත්මයක් වන්නේය. අනාචාරයෙන් පලා යන්න. අන් හැම පාපයක්ම මිනිසා කරන්නේ ශරීරයෙන් බැහැරය. එහෙත් අනාචාරය කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව් කරයි. ඔබගේ ශරීරය ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ ඔබ තුල වැඩවසන ශුද්ධාත්මයානන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නහුද? ඔබ ඔබටම අයිති නැත. ඔබ මිලයකට ගත් අය වන්නහුය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න. පළමුවැනි කොරින්ති 7 පරිච්ඡේදය. ඔබ ලියූ කරුණු ගැන දැන් සිතා බලමු. ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටීම මිනිසාට යහපති. එහෙත් අනාචාරය බහුලව පවතින නිසා හැම මිනිසෙකුටම භාර්යාවක්ද, හැම ස්ත්‍රියකටම ස්වාමි පුරුෂයෙකුද සිටිය යුතුය. පුරුෂයා සිය භාර්යාවට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතුයි. භාර්යාවද සිය පුරුෂයාට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතුයි. භාර්යාවගේ ශරීරයට අයිතිය ඇත්තේ ඇයට නොව පුරුෂයාටය. එලෙසම පුරුෂයාගේ ශරීරයට අයිතිය ඇත්තේ ඔහුට නොව භාර්යාවටය. යාඥාවේ යෙදෙන පිණිස ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කැමැත්තෙන් කලකට වෙන් වී සිටිනවා මිස නැත්නම් වෙන් වී නොසිටිය යුතුය. එසේ වුවද ඔබගේ ආත්ම දමනය හීනවීමෙන් සාතන්ගේ පෙළඹීම් වලට අසු නොවන පිණිස නැවත එක්වෙත්වා. මා මෙසේ කියන්නේ ආඥාවක් වශයෙන් නොව අවවාදයක් වශයෙනි. ඔබ හැමට මාමෙන් සිටිය හැකිනම් මම කැමැත්තෙමි. එක්කෙනෙකුට එක විදියකටද, තව කෙනෙකුට තවත් විදියකටද, තම තමන්ටම විශේෂ වූ දීමනාවක් එකිනෙකා දෙවියන් වහන්සේගෙන් ලබා ඇත. අවිවාහකයන්ටද වැන්දබුවන්ටද මා කියන්නේ මාමෙන් ඔවුන්ද දැන් ඔවුන් සිටින්නාක් මෙන් සිටීම හොඳ බවය. එහෙත් ඔවුන්ට ආත්ම දමනය නොහැකි දෙයක් නම් ඔහු විවාහ වෙත්වා. කාම රාගයෙන් දැවෙනවාට වඩා විවාහ වීම යහපති. විවාහකයන්ට මම මෙසේ යන කරමි. එහෙත් අනකරන්නේ මා නොව ස්වාමින් වහන්සේය. එනම් භාර්යාව ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව නොඒවා. වෙන්ව ගියොත් ඈ තනිව සිටීවා. නැතහොත් ස්වාමි පුරුෂයා හා සමගි වේවා. ස්වාමි පුරුෂයාද සිය භාර්යාව තික්කසාද නොකළ යුතුය. සෙසු අයට ස්වාමින් වහන්සේ නොව මම මෙසේ කියමි. යම් සහෝදරයෙකුට නොකිතුණු භාර්යාවක් සිටී නම්, ඇය ඔහු සමග වාසය කිරීමට කැමැති නම්, ඔහු ඇය දික්කසාද නොකරේවා. එසේම යම් ස්ත්‍රියකට නොකිතුණු ස්වාමි පුරුෂයෙක් සිටී නම්, ඔහු ඇය සමග වාසය කිරීමට කැමැති නම්, ඇය ඔහු දික්කසාද නොකරේවා. මන්ද නොකිතුණු ස්වාමි පුරුෂයා භාර්යාව නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. නොකිතුණු භාර්යාවද ස්වාමි පුරුෂයා නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. එසේ නොවී නම් ඔවුන්ගේ දරුවෝ දෙවියන් වහන්සේට අයිති නොවෙති. එහෙත් දැන් ඔවුහු දෙවියන් වහන්සේට අයිතිය. එහෙත් නොකිතුණු විවාහකයා වෙන්වන්නට කැමැති නම් වෙන්වේවා. මෙවැනි අවස්ථාවලින් කිතුණු සහෝදරයා හෝ සහෝදරිය හෝ විවාහ බැඳුමෙන් බැඳී නැත. දෙවියන් වහන්සේ ඔබ කැඳවා ඇත්තේ සාමදානයෙන් ජීවත් වීමටය. ඔබ කිතුණු භාර්යාවක් නම් ඔබ තම ස්වාමි පුරුෂයාගේ ගැලවීම සලසනු විය හැකිය. ඔබ කිතුණු ස්වාමි පුරුෂයෙක් නම් ඔබ තම භාර්යාවගේ ගැලවීම සලසනු විය හැකිය. එසේ වුවද ස්වාමින් වහන්සේ එකිනෙකාට නියම කොට ඇති ප්‍රකාරයට හා දෙවියන් වහන්සේ එකිනෙකා කැඳවා ඇති ප්‍රකාරයට ජීවත් වන්න. සෑම සභාවකටම මා දෙන නියෝගය මේය. යමෙකු චර්මච්ඡේදනය ලබා සිටියදී කැඳවීම ලැබුවේ නම් ඔහු චර්මච්ඡේදනයේ ලකුණු පහ නොකෙරේවා. යමෙකු චර්මච්ඡේදනය නොලබා සිටියදී කැඳවීම ලැබුවේ නම් ඔහු චර්මච්ඡේදනය නොලබාවා. චර්මච්ඡේදනයවත් අචර්මච්ඡේදනයවත් වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ ආඥා පිළිපැදීමය. සෑම කෙනෙක්ම සිය කැඳවීම ලැබූ තත්වයෙහිම පවතිත්වා. ඔබ කැඳවීම ලැබුවේ වහලෙකුව සිටියදී නම් ඒ ගැන කරදර නොවන්න. එහෙත් නිදහස ලබා ගැනීමට ඉඩක් ඇත්නම් එයින් ප්‍රයෝජන ගන්න. වහලෙකුව සිටියදී ස්වාමින් වහන්සේගෙන් කැඳවීම ලැබූ තැනැත්තා ස්වාමින් වහන්සේගේ නිවහලෙකි. එසේම නිවහල්ව සිටියදී කැඳවීම ලැබූ තැනැත්තා ක්‍රිස්තුන් වහන්සේගේ වහලෙකි. ඔබ මිලයකට ගනු ලැබූ අය වෙති. එබැවින් මිනිසුන්ගේ වහලුන් නොවන්න. සහෝදරයනි, සෑම කෙනෙක්ම තමා කැඳවීම ලැබූ තත්වයෙහි දෙවියන් වහන්සේ සමග පවතිත්වා. අවිවාහකයන් ගැන මට ස්වාමින් වහන්සේගෙන් ආඥාවක් ලැබී නැත. එහෙත් ස්වාමින් වහන්සේගේ කරුණාවෙන් විශ්වාස කටයුතු තැනැත්තෙකු වන මම මගේ අදහස කියනු කැමැත්තෙමි. මේ කාලයේ ඇති දුක් විපත් නිසා යමෙක් තමා සිටින තත්වයෙහිම සිටින්නේ නම් යහපතැයි සිතමි. ඔබ ස්ත්‍රියක සමග විවාහ වී සිටින්නෙහි නම් ඇයගෙන් නිදහස් වන්නට නොසොයන්න. ඔබ ස්ත්‍රියක සමග විවාහ වී නැත්නම් භාර්යාවක් නොසොයන්න. ඒත් ඔබ විවාහ වූවත් එයින් ඔබට පාපයක් නැත. කන්‍යාවක විවාහ වූවත් එයින් ඇයට පාපයක් නැත. එසේ වුවද එවැනි අයට මේ ලෝකයෙහි දුක් විපත් ඇතිවන්නේය. මම ඔබ ඒවායින් වළක්වාලීමට කැමැත්තෙමි. සහෝදරවරුනි, මේ දේ කියනු කැමැත්තෙමි. එනම් වැඩි කාලයක් ඉතිරි වී නැත. මෙතැන් සිට භාර්යාවන් ඇත්තන් භාර්යාවන් නැත්තන් මෙන්ද, හඬන්නන් නොහඬන්නන් මෙන්ද, ප්‍රීතිවන්නන් ප්‍රීති නොවන්නන් මෙන්ද, මිලයට ගන්නන් ගත් දෙයට අයිතියක් නැති අයමෙන්ද මෙලොව සැප සම්පත් භුක්ති විඳින්නන් ඒවායේම ඇලී ගැලී නොසිටින්නන් මෙන්ද සිටිය යුතුයයි මම ඔබට කියමි. මන්ද දැන් පවතින මේ ලෝකය පහ වී යන්නේය. ඔබ සිත්තැවුලින් තොරව සිටිනවාට මම කැමැත්තෙමි. අවිවාහක තැනැත්තේ ස්වාමින් වහන්සේ ප්‍රසන්න කරන්නේ කෙසේදැයි සිතමින් උන්වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේය. විවාහක තැනැත්තේ තම භාර්යාව සතුටු කරන්නේ කෙසේදැයි සිතමින් ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේය. මෙලෙස ඔහුගේ සිතෙහි දෙගිඩියාවක් පවතී. අවිවාහක ස්ත්‍රිය හෝ කන්‍යාව හෝ ඈ ශාරීරික ලෙස හා ආධ්‍යාත්මික ලෙස ස්වාමින් වහන්සේට කැපව සිටින සේ උන්වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේය. එහෙත් විවාහක ස්ත්‍රිය තම පුරුෂයා සතුට කරන්නේ කෙසේ දැයි සිතමින් ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේය. මා මේ කියන්නේ ඔබගේම යහපත පිණිසය. ඔබගේ නිදහස සීමා කිරීමට මගේ අදහසක් නැත. මගේ කැමැත්ත නම් ඔබ විනීත ලෙස ඉතසිතින් ස්වාමින් වහන්සේට සේවය කිරීමය. එහෙත් විවාහ ගිවිසුම් බස්දී සිටින යුවලක් විවාහ වීමට අදහසක් නැතත් දැඩි රාගික ඇල්ම නිසා සිය අවිවාහක සහකාරිය පිළිබඳව තමා සුදුසු ලෙස ක්‍රියා නොකරන බවත් විවාහ වීම යුතු බවත් ඔහුට හැඟේ නම් ඔහුගේ කැමැත්ත අනුව ඔහු විවාහ වෙත්වා. එහි පාපයක් නැත. යමෙක් විවාහ නොවීමට ස්ථිර ලෙස අදහස් කර ඇතනම් යම්කිසි බලපෑමක්ද නැත්නම් තමාගේ සිත සම්පූර්ණයෙන් දමනය කිරීමටද ඔහුට හැකිනම් සිය අවිවාහක සහකාරිය සමග විවාහ නොවීම යහපති. මෙසේ අවිවාහක සහකාරිය සමග විවාහ වන්නා කරන්නේ හොඳ දෙයකි. විවාහ නොවන්නා කරන්නේ වඩාත් හොඳ දෙයකි. භාර්යාවක් සිය ස්වාමි පුරුෂයා ජීවත්ව සිටින තුරු ඔහුට බැඳී සිටින්නීය. ස්වාමි පුරුෂයා මළොත් ඈ කැමති කෙනෙකු සමග විවාහ වීමට ඈට නිදහස ඇත. එහෙත් එය ක්‍රිස්තියානි විවාහයක් විය යුතුය. ඈ සිටින ලෙසම සිටින්නී නම් වඩා වාසනාවන්තය. එය මගේ අදහසයි. එපමණක් නොව දෙවියන් වහන්සේගේ ආත්මයානන් මා තුළ වැඩ වසන බවද මම විශ්වාස කරමි. පළමුවැනි කොරින්ති 8 පරිච්ඡේදය.
දේවතාවන්ට පුදන පිදේනි ගැන මම දැන් කතා කරමි. අප සියල්ලන්ටම ඥානය ඇති බව අපි දනිමු. ඥානය අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය ශුභ සිද්ධිය සලසයි. යමෙක් තමා යමක් කමක් දන්නේ යයි සිතයි නම් දතයුතු අන්දමට ඔහු තවම දැනගෙන නැත. ඒත් යමෙක් දෙවියන් වහන්සේට ප්‍රේම කරයි නම් දෙවියන් වහන්සේ ඔහු දන්නාසේක. දේවතාවන්ට පුදන පිදේනි වැළඳීම ගැන කුමක් කියමුද? දේවතා පිළිමයකි නිරූපණය වන කිසිවෙකු නැති බවත් එකම දෙවි කෙනෙකු මිස අන් දෙවි කෙනෙකු නැති බවත් අපි දනිමු. සුරලොව හා නරලොව දෙවිවරුන් යයි කියන අය ඇතත් මෙවැනි දෙවිවරුන් හා ස්වාමිවරුන් බොහෝ දිනෙකු සිටියත් අපට ඇත්තේ එකම දෙවිවන පියාණන් වහන්සේය. සියල්ල මවා ඇත්තේ උන් වහන්සේය. අප ජීවත් වන්නේත් උන් වහන්සේ උදෙසාය. තවද අපට ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් නම් එකම ස්වාමින් වහන්සේය. සියල්ල මවා ඇත්තේත් අප ජීවත් වන්නේත් උන් වහන්සේ කරන කොටගෙන. එහෙත් හැම දෙනම එය නොදනති. දේවතා පූජාවට පුරුදු වී සිටින සමහරු ඔවුන් වළඳන ආහාර දේවතාවන්ට පිදු පිදේනියයි තවමත් සිතති. මෙලෙස ඔවුන්ගේ හෘදය සාක්ෂ්‍ය දුර්වල බැවින් එය කෙලෙසී ඇත. ආහාරය නිසා දෙවියන් වහන්සේ සමග සම්බන්ධයක් ඇති නොවේ. නොකෑමෙන් වන අවැඩක් නැත. කෑමෙන් වන වැඩක්ද නැත.
ඔබට ඇති මේ නිදහස කිසි ලෙසකින් දුබලයනට බාධාවක් නොවෙන්නට වග බලා ගන්න. දැනුම ඇති ඔබ දේවාලයක කෑමට වාඩි වී සිටින බව දුර්වල යමකු දුටුවොත් දේවතාවන්ට පිදූ පිදේනි කෑමට ඔහුගේ හෘදය සාක්ෂියටත් ඉන් අනුබල නොලැබේද? එසේනම් ඒ සහෝදරයා උදෙසා ක්‍රිස්තුන් වහන්සේ මලනමුත් දුර්වල වූ ඔහු ඔබගේ දැනගැන්ම නිසා විනාශයට පත්වේ. මෙසේ ඔබගේ සහෝදරයන්ට විරුද්ධව පවකොට ඔවුන්ගේ දුර්වල හෘදය සාක්ෂිය තුවාල කරන කල්හි ඔබ පව් කරන්නේ ක්‍රිස්තුන් වහන්සේට විරුද්ධවය. එබැවින් ආහාරය නිසා මාගේ සහෝදරයාට බාධාවක් වේ නම් මාගේ සහෝදරයාට බාධාවක් නොපැමිණෙන පිණිස මින්මතු කිසි කලෙක මාංශ නොවලඳමි. පළමුවැනි කොරින්ති 9 පරිච්ඡේදය. මම නිදහස් කෙනෙක් නොයම්ද? මම ප්‍රේරිතවරයෙක් නොයම්ද? අපගේ ස්වාමින් වන ජේසුස් වහන්සේ මම නුදුටිම්ද? ඔබ හැම ස්වාමින් වහන්සේ උදෙසා මා කළ සේවයේ ප්‍රතිඵල නොවන්නහුද? අන්‍යයන්ට මා ප්‍රේරිතවරයෙකු නොවෙතත් යටත් පිරිසෙයින් ඔබට මම ප්‍රේරිතවරයෙකු වෙමි. මන්ද ස්වාමින් වහන්සේ තුළ මාගේ ප්‍රේරිතකම පිළිබඳ සහතිකයේ මුද්‍රාව ඔබය. මට අභියෝග කරන්නන්ට මාගේ පිළිතුර මේය. කන්නත් බොන්නත් අපට අවසර නැද්ද? සෙසු ප්‍රේරිතවරුන්ද ස්වාමින් වහන්සේගේ සහෝදරයන්ද කේපස්ද මෙන් කිතුණු බිරිඳක කැටුව යාමට අපටත් අවසර නැද්ද? දිවි පෙවත සඳහා වැඩ කිරීමට බැඳී සිටින්නේ මාහා බාර්නබස් පමණක්ද? සිය වියදමෙන් යුද හමුදාවේ සේවයට යන කෙනෙක් ඇද්ද? මිදිවත්තක් බවා එහි පල නොකන කෙනෙක් ඇද්ද? ගව රැලක් ඇතිකර උන්ගේ කිරි නොබොන්නේ කවරෙක්ද? මේවා පොදු ජීවිතයෙන් ගත් උපහැරණයයි නොසිතන්න. ව්‍යවස්ථාවත් එම දේම නොකියයිද?
මන්ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා ඇත්තේ ගොයම් පාගන ගවයාගේ කට නොබඳිනු කියාය. මෙයින් හැඟෙන්නේ දෙවියන් වහන්සේ ගවයන් ගැන සිතන බවද? සැබවින්ම උන්වහන්සේ මෙය පවසා ඇත්තේ අප උදෙසා නොවේද? නිසැකවම එළියන ලද්දේ අප උදෙසාය. හාන්නා හෑ යුත්තේද, ගොයම් පාගන්නා පෑගිය යුත්තේද, අස්වැන්නෙන් හිමි කොටස ලැබීමේ බලාපොරොත්තුවෙන් යයි ලියා ඇත. අපි ඔබ අතර ආධ්‍යාත්මික දේ වපුලෙමු නම් එහි අස්වැන්න වශයෙන් ලෞකික ලාභයක් නෙලා ගැනීම එතරම් ලොකු දෙයක්ද? අනිත් අයට ඔබ කෙරේ මෙවැනි අයිතියක් ඇතිනම් ඊටත් වඩා ලොකු අයිතියක් අපට නැත්ද? එසේ වුවද මේ අයිතියෙන් ප්‍රයෝජනයක් නොගෙන ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට කිසිදු බාධාවක් නොවනසේ අපි සියල්ල දරාගනිමු. දේව මාලිගාවේ සේවය කරන්නන් දේව මාලිගාවෙන් ආහාර ලබන බවත්, පූජාසනය මත පුද පූජා ඔප්පු කරන්නන් පිදේනිවලින් කොටසක් ලබන බවත් ඔබ නොදන්නහුද? එසේම සුබ අස්න දේශනා කරන්නන් ඒ සුබ අස්නේ සේවයෙන් තමන්ගේ දිවි පෙවත සල්සාගත යුතුය කියා ස්වාමින් වහන්සේ නියෝග කර ඇත.
එහෙත් මේ අයිතිවාසිකම් කිසිවකින් මා ප්‍රයෝජන ගත්තේ නැත. මේ කාරණා මා ලියන්නේ එවැනි ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අදහසින් නොවේ. එසේ කිරීමට වඩා මරණය මට හොඳය. කිසිවෙක් මාගේ මේ පාරට්ටුව නිෂ්ප්‍රභා නොකෙරෙත්වා. මා සුබ අස්න දේශනා කරන නමුත් එය පාරට්ටු කර ගැනීමට කාරණයක් නොවේ. මන්ද සුබ අස්න දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුබ අස්න දේශනා නොකොළොත් මම මහා කාලකන්ණියෙක් වෙමි. මාගේම කැමැත්තෙන් මම සුබ අස්න දේශනා කරම් නම් වැටුපක් ලබා ගැනීමේ අයිතියක් මට ඇත. එහෙත් මම මාගේ කැමැත්ත නොතකා එම සේවය කරම් නම් මා එසේ කරන්නේ දෙවියන් වහන්සේ මට පැවරූ කාර්යයක් ලෙසය. එසේනම් මාගේ වැටුප කුමක්ද? ඒ වැටුප නම් අයකිරීමක් නැතිව සුබ අස්නේ සේවය වෙනුවෙන් වැටුපක් ලැබීමේ අයිතිය පැහැර හැර සුබ අස්න දේශනා කිරීමයි. මම සියල්ලන් අතර නිවහල් කෙනෙක් වුවත් බොහෝ දෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ගේ වහලෙක් වීමි. ජුදෙව්වරුන් දිනාගන්නා පිණිස මම ජුදෙව්වරුන්ට ජුදෙව්වෙක් වීමි. ව්‍යවස්ථාව යටතේ සිටින ඔවුන් දිනාගන්නා පිණිස ව්‍යවස්ථාවට යටත් නොවූ මම ව්‍යවස්ථාවට යටත් වූ කෙනෙක් වීමි. ව්‍යවස්ථාවෙන් බැහැර වූවන් දිනා ගන්නා පිණිස ව්‍යවස්ථාවෙන් බැහැර වූවන්ට මම ව්‍යවස්ථාවෙන් බැහැර වූ කෙනෙක් වීමි. මා එසේ කෙලේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙන් බැහැර නොවුවත් ක්‍රිස්තුන් වහන්සේගේ ව්‍යවස්ථාවට ඇතුළත් වී සිටින කෙනෙකු වශයෙනි. දුර්වලයන් දිනා ගන්නා පිණිස මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනා ගන්නා පිණිස මම සියල්ලෙහිදී ඒ ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කෙලෙමි. මා මේ සියල්ල කරන්නේ සුබ අස්න උදෙසා එහි ආශිර්වාදවලට හවුල්කාරයෙකු වන පිණිසය.
දිවීම් තරඟයකදී බොහෝ දෙනෙකු දුවන නමුත් ත්‍යාගය දිනාගන්නේ එක්කෙනෙකු පමණක් බව ඔබ නොදන්නවුද? එසේම ඔබත් දිනන පිණිස දුවන්න. දිනන පිණිස වීරිය කරන සෑම ක්‍රීඩකයෙක්ම හැම අතින්ම දැඩි පුහුණුවක් ලබයි. ඔවුන් එසේ කරන්නේ පරවී යන මල් ඔටුන්නක් ලබා ගන්නා පිණිසය. අප එසේ කරන්නේ පරවී නොයන ඔටුන්නක් ලබා ගන්නා පිණිසය.
එහෙයින් මා දුවන්නේ දිනුම් කණුව දෙස නොබලා දුවන්නකු මෙන් නොවේ. පහර දෙන්නේ සුළඟට පහර දෙන මල්ලව ක්‍රීඩකයෙකු මෙන් නොවේ. මම මාගේ ශරීරය දැඩි ලෙස දමනය කර එය වහල් කර ගනිමි. එසේ කරන්නේ අන්‍යයන්ට දේශනා කළායින් පසු කිසි ලෙසකින්වත් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිසය. පළමුවැනි කොරින්ති 10 පරිච්ඡේදය. සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වීදැයි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔහු සියල්ලෝම වලාකුලක මඟ පෙන්වීම ලැබූහ. ඔහු සියල්ලෝම රතු මුහුදින් එතෙර වූහ. සියල්ලෝම වලාකුලකද රතු මුහුදෙහිද මෝසෙස් සමග සහභාගිකමට බෞතිස්ම ස්නාපනය ලැබූහ. සියල්ලෝම දිව බොජුන් වැළඳූහ. සියල්ලෝම අමා පැන් පානය කළහ. ඔවුන් පානය කෙලේ ඔවුන් කැටුව ගිය දිව්‍ය පර්වතයකින්ය. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේය. එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ප්‍රිය නොකලසේක. එබැවින් ඔවුහු කාන්තාරයෙහිදී විනාශ වූහ.
ඔවුන් නපුරු දෙයට ඇලුම් කලාක් මෙන් අපත් නපුරු දෙයට ඇලුම් නොකරන පිණිස මේ සියල්ල සිදුවූයේ අපට පාඩමක් වශයෙනි. සෙනඟ කෑමටත් බීමටත් වාඩි වී රූප වන්දනා උත්සවයට නැගී සිටියෝය කියා ලියා ඇත. ඔවුන්ගෙන් සමහරෙකු මෙන් රූප වඳින්නන් නොවන්න. ඔවුන්ගෙන් සමහරෙකු අනාචාරයේ යෙදුනාක් මෙන් අපි අනාචාරයේ නොයෙදෙමු. එසේ යෙදුන අයගෙන් 23,000 එක දවසෙහිම මළහ. ඔවුන්ගෙන් සමහරෙකු ස්වාමින් වහන්සේ පරීක්ෂා කළාක් මෙන් අපි උන්වහන්සේ පරීක්ෂා නොකරමු. එසේ කිරීමෙන් ඔවුහු සර්පයන්ගෙන් විනාශ වූහ. ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි කීවාක් මෙන් මැසිවිලි නොකියන්න. මැසිවිලි කීමෙන් ඔවුහු මාර දූතයා විසින් විනාශ කරනු ලැබූහ. මේ සියල්ල ඔවුන්ට සිදුවූයේ පාඩමක් වන පිණිසය. ඒවා ලියන ලද්දේ යුගාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි. තමා ස්ථිරව සිටින්නේ යැයි සිතන්නා නොවැටෙන ලෙස පරිස්සම් වන්න. පොදුවේ හැම මිනිසෙකුටම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර ඔබට පරීක්ෂා දැරිය හැකිවනසේ ඒ සමගම ගැලවීමේ මගක් ඔබට සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.
එබැවින් මාගේ ප්‍රේමවන්තේනි, රූප නමස්කාරය වෙතින් පලා යන්න. සිහි නුවණ ඇත්තන්ට මෙන් මම ඔබට කතා කරමි. මා කියන දේ ඔබම විනිශ්චය කරන්න. අප ආසිරි කුසලානගෙන ආශිර්වාද කරන විට ක්‍රිස්තුන් වහන්සේගේ රුධිරයේ සහභාගිකම ඉන් අදහස් කරමු. අප රොටි කඩන විට ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයේ සහභාගිකම ඉන් අදහස් කරමු. රොටිය එකක් වන බැවින් අපි බොහෝ දෙනෙක් වුවද එකම ශරීරයක් වෙමු. මන්ද අප එක රොටියක් බෙදා ගන්නා බැවිනි. ජුදෙව් ආගමික සිරිත ගැන සිතා බලන්න. පිදේනි වළඳන අය ඒ වයින් පුදනු ලබන දෙවියන් වහන්සේ සමග සහභාගි නොවෙත්ද? එයින් මා අදහස් කරන්නේ කුමක්ද? දේවතා පිදේනිවල හෝ දේවතාවන්ගේ හෝ යම් වටිනාකමක් ඇතැයි කියාද? නැත. මා එයින් අදහස් කරන්නේ මිසදිටුවන් පුදන පිදේනි ඔවුන් පූජා කරන්නේ දෙවියන් වහන්සේට නොව යක්ෂයන්ට බවයි. යක්ෂයන් සමග ඔබ සහභාගි වෙනවාට මම කැමති නොවෙමි. ඔබට ස්වාමින් වහන්සේගේ කුසලානෙන්ද යක්ෂයන්ගේ කුසලානෙන්ද පානය කළ නොහැක. ස්වාමින් වහන්සේගේ මේසයටද යක්ෂයන්ගේ මේසයටද ඔබට සහභාගි විය නොහැක. අපි ස්වාමින් වහන්සේ කෝප කරමුද? අපි උන්වහන්සේට වඩා බලවත් වෙමුද?
කැමති දෙයක් කිරීමට නිදහස ඇතැයි කීවත් හැමදේම යෝග්‍ය නැත. කැමති දෙයක් කිරීමට නිදහස ඇත. එහෙත් හැමදේම සුභ සිද්ධියට ඉවහල් නොවේ. කිසිවෙකු තමාගේම වාසිය නොසොයා අසල් වාසියාගේ යහපත සෙවිය යුතුය. වෙළඳ පොලේ විකුණන හැම කෑමක්ම හෘදය සාක්ෂියෙන් නැගෙන ප්‍රශ්න නොවිමසා වළඳන්න. මන්ද පොළොවත් එහි ඇති සියල්ලත් ස්වාමින් වහන්සේගේය.
නොඅදහන්නන්ගෙන් යමෙකු ඔබට ආරාධනා කළොත් ඔබ යන්නට කැමති නම් එහි ගොස් ඔබ ඉදිරියෙහි තබා ඇති කොයි දෙයක්වත් හෘදය සාක්ෂියෙන් නැගෙන ප්‍රශ්න නොවිමසා වළඳන්න. එහෙත් මෙය දේවතා පිදේනියකැයි යමෙකු ඔබට කීවොත් එසේ දැන් වූ තැනැත්තා නිසාත් හෘදය සාක්ෂිය නිසාත් ඒ ආහාර නොවලඳන්න. හෘදය සාක්ෂිය නිසා යයි මා කියන්නේ ඔබගේ නොව අනිත් අයගේ හෘදය සාක්ෂිය ගැනය. කෑම පිළිබඳ මට ඇති නිදහස අන් කෙනෙකුගේ හෘදය සාක්ෂිය මත රඳා පවතින්න ඇති වුවමනා කුමක්ද? මම ස්තුතිදී වළඳන්නෙම් නම් එසේ ස්තුතිදී වළඳන දේ ගැන මට දොස් තබන්නේ මන්ද? එහෙයින් ඔබ කෑවත් බීවත් වෙන දෙයක් කළත් සියල්ල දේව ගෞරවය පිණිස කරන්න. ජුදෙව්වරුන්ටවත් ග්‍රීකයන්ටවත් දෙවියන් වහන්සේගේ සභාවටවත් බාධාවට හේතුවක් නොවන්න. මම නම් මාගේම ප්‍රයෝජනය නොසොයා බොහෝ දෙනෙකුගේ ගැලවීම පිණිස ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා සියල්ලෙහිදී සියල්ලන් සතුටු කරමි.
පළමුවැනි කොරින්ති 11 පරිච්ඡේදය. මා ක්‍රිස්තුන් වහන්සේ ආදර්ශයට ගන්නාක් මෙන් ඔබද මා ආදර්ශයට ගන්න. ඔබ නිතරම මා සිහි කරන බැවින්ද, මා ඔබට බාර දුන් සම්ප්‍රදායයන් ඔබ පවත්වන බැවින්ද මම ඔබට ප්‍රශංසා කරමි. ක්‍රිස්තුන් වහන්සේ පුරුෂයා කෙරෙහි ප්‍රධානියා බවද, පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ප්‍රධානියා බවද, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ප්‍රධානියා බවද මම ඔබට දන්වනු කැමැත්තෙමි. ඉස වසා යාඥා කරන හෝ දිවස් වැකි පවසන හෝ පුරුෂයා තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි. හිස නොවසා යාඥා කරන හෝ දිවස් වැකි පවසන ස්ත්‍රිය තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි. එසේ කිරීම ඇ හිස මුඩු කර ගැනීම වැනිය. ස්ත්‍රියක් හිස වසා නොගනී නම් ඇ හිසකේ කපා ගනීවා. හිස මුඩු කිරීම හෝ හිසකේ කැපීම ස්ත්‍රියකට ලැජ්ජාවක් නම් ඈ හිස වැස්මක් ඇතිව සිටීවා. පුරුෂයා සිය හිස වසා නොගත යුතුය. මන්ද ඔහු දෙවියන් වහන්සේගේ ස්වරූපය හා ගෞරවය පිළිබිඹු කරන බැවිනි. එහෙත් ස්ත්‍රිය පුරුෂයාගේ ගෞරවය පිළිබිඹු කරයි. පුරුෂයා ඇති වූයේ ස්ත්‍රියගෙන් නොවේ, ස්ත්‍රිය ඇති වූයේ පුරුෂයාගෙන්ය. පුරුෂයා මවන ලද්දේ ස්ත්‍රිය උදෙසා නොවේ, ස්ත්‍රිය මවන ලද්දේ පුරුෂයා උදෙසාය. එබැවින් දේව දූතයන් නිසා ස්ත්‍රිය ආධිපත්‍යයේ ලකුණක් හිසලා ගත යුතුය. ඒ කෙසේ වෙතත් කිතුනු ජීවිතයේහි ස්ත්‍රියට පුරුෂයාද, පුරුෂයාට ස්ත්‍රියද අවශ්‍යමය. ස්ත්‍රිය පුරුෂයාගෙන් මවනු ලැබුවාක් මෙන් පුරුෂයා උපත ලබන්නේ ස්ත්‍රියගෙන්ය. සියල්ල දෙවියන් වහන්සේගෙන්ය. ස්ත්‍රියක හිස නොවසා දෙවියන් වහන්සේට යාඥා කිරීම ඔබ නේද කියා ඔබම විනිශ්චය කරන්න. පුරුෂයෙකුට දික් වූ හිසකේ තිබීම ඔහුට අගෞරවයක් බවත්, ස්ත්‍රියකට දික් වූ හිසකේ තිබීම ඇයට ගෞරවයක් බවත්, එය ඇගේ හිස වැස්ම කොට ඇති බවත් ස්වභාව ධර්මය ඔබට උගන්වා නැද්ද? එහෙත් යමෙක් වාද කරන්න කැමැත්තේ නම් ඒ ගැන කිව යුත්තේ අපටවත් දෙවියන් වහන්සේගේ සභාවලටවත් පෙර කී සිරිත හැර අන් සිරිතක් නැති බවය. මා මේ අනුශාසනා කරන විට මම ඔබට ප්‍රශංසා නොකරමි. මන්ද ඔබේ රැස්වීමවලදී යහපතට වඩා අයහපත සිදුවන බැවිනි. පළමුව ඔබ සභාවක් වශයෙන් රැස්වන විට ඔබ අතර ભેද තිබෙන බව ආරංචි වී ඇත. එය තරමක් දුරට විශ්වාස කරමි. ඔබ අතර අවංක අය කැපී පෙනෙන පිණිස ඔබ අතර ભેද තිබිය යුතුය. ඔබ සභාවක් වශයෙන් එක් රැස්වන විට ස්වාමින් වහන්සේගේ රාත්‍රී භෝජනයේ වැළඳීමක් සිදු නොවේ. මන්ද ඔබ කන විට එකිනෙකා තම තමාගේම කෑම අනිත් අයට ප්‍රථමයෙන් කෑදරකමින් කන්නේය. ඒ නිසා එක්කෙනෙකු බඩගිනිව සිටින අතර තව කෙනෙක් වෙරි වෙනතෙක් බොන්නේය. ඇත්තටම ඔබට කන්නටත් බොන්නටත් ගෙදරදී බැරිද? ඔබ දෙවියන් වහන්සේගේ සභාවට නිගා කරමින් දිලිඳුන් ලැජ්ජාවට පත් කරන්නහුද? මා ඔබට කුමක් කියන්නද? ඔබට ප්‍රශංසා කරම්ද? මේ ගැන නම් ප්‍රශංසා කළ නොහැකිය. මා ඔබට ඉගැන් වූ මේ පිළිවෙතම ස්වාමින් වහන්සේගෙන්ම ලැබුවෙමි. එනම් ස්වාමීන් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී රොටියක් රැගෙන ස්තුති කොට කඩා මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය මා සිහි කිරීම පිණිස මෙය කරන්නයි වදාළසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද රැගෙන මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටවන නව ගිවිසුමය. යම් පමණවර ඔබ මෙයින් පානය කරන්නහුද එපමණවර මා සිහි කිරීම පිණිස මෙය කරන්නැයි වදාළසේක. ඔබ යම් පමණවර මේ රොටි අනුභව කරන්නහුද මේ කුසලාණෙන් පානය කරන්නහුද එපමණවර ස්වාමින් වහන්සේ වඩිනතුරු ඔබ උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය. එහෙයින් නුසුදුසු ලෙස ස්වාමින් වහන්සේගේ මේ රොටි වළඳන මේ කුසලාණෙන් පානය කරන කවරෙක් වුවද එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් ස්වාමින් වහන්සේගේ ශරීරයට හා රුධිරයට විරුද්ධව පව් කිරීමේ වරදකරුවෙක් වන්නේය. එබැවින් මේ රොටි වැළඳීමටත් මේ කුසලාණෙන් පානය කිරීමටත් පෙර එක් එක්කෙනා තම තමා සෝදිසි කරගත යුතුය. ස්වාමින් වහන්සේගේ ශරීරය යන්නේහි තේරුම නොවිමසා රොටි වළඳන කුසලාණෙන් පානය කරන තැනැත්තේ එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් තමාම වරදකරුවෙක් කරගන්නේය. මේ නිසා ඔබ අතර බොහෝ දෙනෙක් දුබලව රෝගීව සිටිති. සමහර දෙනෙක් මරණයට ගොදුරු වී සිටිති. එහෙත් අපි අපම සෝදිසි කර ගනිමු නම් අප විනිශ්චය කරනු ලබන්නේ නැත. එහෙත් ස්වාමින් වහන්සේ විසින් විනිශ්චය කරනු ලැබීමෙන් අප හික්මවනු ලබන්නේ ලෝකයා සමග වරදටපත් නොවන පිණිසය. එබැවින් මාගේ සහෝදරවරුනි, ඔබ රාත්‍රි භෝජනයට එක් රැස්වන විට අනුන් නොසලකා කන්නට ඉක්මන් නොවන්න. යමෙකුට බඩගිනි නම් ඔබගේ රැස්වීම දේව දඬුවමට පාත්‍ර නොවන ලෙස ඔහු ගෙදරදි කෑවාවේ. අනිත් කරුණු ගැන මා පැමිණි විට මම පිළිවෙලක් කරමි. පළමුවැනි කොරින්ති 12 පරිච්ඡේදය. සහෝදරවරුනි, ආධ්‍යාත්මික දීමනා ගැන නියම තතු ඔබ දැන සිටිනවාට මම කැමැත්තෙමි. ඔබ මිසදිටුවන්ව සිටියදී හදිසි පෙළඹීම් වලට අසු වී ගොළු දේවතා පිළිම වෙත ඇදී ගිය හැටි ඔබ දන්නහුය. එබැවින් දේවාත්මයානන් කරණ කොටගෙන කතා කරන කිසිවෙකු ජේසුස් වහන්සේ ශාපලත් කෙනෙක්යි නොකියන බවද ශුද්ධාත්මයන්න් කරන කොටගෙන මිස ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි කීමට කිසිවෙකුට නොහැකි බවද මම ඔබට තරයේ කියා සිටිමි. විවිධාකාර දීමනා ඇතත් සිටින්නේ එකම ශුද්ධාත්මයානෝය. විවිධාකාර සේවා ඇතත් සිටින්නේ එකම ස්වාමින් වහන්සේය. විවිධාකාර දේව බල ක්‍රියා කරතත් සිටින්නේ සියල්ලන් තුල ක්‍රියා කරන එකම දෙවියන් වහන්සේය. අන්‍යෝන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයානන්ගේ ප්‍රකාශ වීමක් දී ඇත. කෙනෙකුට ආත්මයානන් මගින් උවදෙස් දීමේ ප්‍රඥාවද, තවත් කෙනෙකුට එම ආත්මයානන් මගින්ම ධර්මය පහදා දීමේ ඥාණයද දී ඇත. අන් කෙනෙකුට ආත්මයානන් තුළ විශ්වාසයද, එම ආත්මයානන් තුළ තවත් කෙනෙකුට සුව කිරීමේ වරමද දී ඇත. තවත් කෙනෙකුට හාස්කම් කිරීමේ බලයද, තවත් කෙනෙකුට දිවැසි වැකි කීමේ බලයද, තවත් කෙනෙකුට ආත්ම විසඳීමේ හැකියාවද, තවත් කෙනෙකුට විවිධ ශබ්දවලින් කතා කිරීමේ පුළුවන්කමද, තවත් කෙනෙකුට එම ශබ්ද පහදා දීමේ ශක්තියද දී ඇත. මේ සියලු දීමනා තමන් කැමති පරිදි වෙන්වෙන් වශයෙන් එකිනෙකාට බෙදා දෙන්නේ එකම ආත්මයානන් වහන්සේය. මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එකම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එකම ශරීරයක් වනසේක. මන්ද ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝම එකම ආත්මයානන් තුළ එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්නාපණය ලැබීමු. අපි සියල්ලෝම එකම ආත්මයානන්ගෙන් පානය කර සිටිමු. ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවවලින් යුක්ත වූවකි. යම් හේකින් පාදය මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි කීවත් ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. එසේම කන මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි කීවත් ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. මුළු ශරීරය ඇසක් නම් ශ්‍රවණය කොයිද? මුළු ශරීරය කනක් නම් ගඳ සුවඳ විඳීම කොයිද? සැබවින්ම දෙවියන් වහන්සේ තමන් කැමති පරිදි ඒ එක් එක් අවයවය ශරීරයෙහි පිහිටුවා ඇත. ඒ අවයව සියල්ලම එකම අවයවයක් වේ නම් එවිට ශරීරයක් කොයින්ද? මේ අනුව බොහෝ අවයව තිබෙන නමුත් ඇත්තේ එකම ශරීරයකි. ඒ නිසා නුඹ මට ඕනෑ නැතැයි අත අමතා ඇසටවත්, නුඹලා මට ඕනෑ නැතැයි පා අමතා හිසටවත් කීමට නොහැකිය. සැබවින්ම ශරීරයේ දුර්වල යයි සලකන අවයව අත්‍යවශ්‍ය වේ. තවද අපි ශරීරයෙහි සුළු කොට සලකන අවයවයන් වඩාත් ගරු කොට සලකමු. ඇරත් ශෝභා සම්පන්න නොවූ අවයවයන්ට වඩාත් ශෝභනත්වයක් දෙමු. මන්ද ශෝභා සම්පන්න වූ අවයවයන්ට එවැනි උවමනාවක් නැත. ගරු කොට නොසලකන අවයවයන්ට දෙවියන් වහන්සේ වඩා ගරුත්වයක් දෙමින් ශරීරය සංයුක්ත කළසේක. එසේ කෙලේ ශරීරයේ භේදයක් නොතිබෙන පිණිසත් සෑම අවයවයක්ම අනෙක් අවයවයන් එකාකාරව සලකන පිණිසත්ය. මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමග සියලුම අවයවයෝ වේදනා විඳිති. එලෙසම එක අවයවයක් ගෞරව ලබයි නම් ඒ සමග සියලුම අවයවයෝ ප්‍රීති වෙති. එහෙයින් ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයද වෙන්වෙන් වශයෙන් එහි අවයවයෝද වන්නහුය. මෙසේ දෙවියන් වහන්සේ පළමු කොට ප්‍රේරිතයන්ද, දෙවනුව දිවැසිවරයන්ද, තුන්වනුව ගුරුවරුන්ද, ඉන්පසු හාස්කම් කරන අයද, සුව කිරීමේ වරමලත් අයද, උපකාර කරන්නන්ද, පරිපාලනය කරන්නන්ද, විවිධ ශබ්ද විවාහාර කරන්නන්ද, සභාවෙහි පිහිටුවා වදාළසේක. සියල්ලෝම ප්‍රේරිතයෝද, සියල්ලොම දිවැසිවරයෝද? සියල්ලොම ගුරුවරුද? සියල්ලොම හාස්කම් කරන්නෝද? සුව කිරීමේ වරම සියල්ලන්ටම තිබේද? සියල්ලොම විවිධ ශබ්ද විවහාර කරද්ද සියල්ලොම ශබ්ද පහදා දෙන්නෝද? මේවාට වඩා උතුම් දීමනා කෙරෙහි අතිශයින් ආශාවන්න. දැන් මම ඔබට වඩාත් විශිෂ්ට මාර්ගයක් පෙන්වමි. පළමුවැනි කොරින්ති 13 පරිච්ඡේදය. මා මිනිසුන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කතා කරතත් ප්‍රේමය මට නැත්නම් මම ഘോഷා කරන ඝණ්ඨාරයකට හෝ කටුක රාවේ දෙන කයිතාලමකට හෝ සමාන වෙමි. දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත් සියලු අභිරහස් ගැන අවබෝධයද සකල ඥාණයද මට ඇතත් කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි. දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත් මාගේ සිරුර ගිනි පූජාවක් සඳහා බෙලි දුන්නත් ප්‍රේමය මට නැත්නම් මට කිසි පලක් නැත. ප්‍රේමය ඉවසිලිවන්තය, කරුණාවන්තය. ප්‍රේමය ඊර්ෂ්‍යාවන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟුවන්නේ නැත. ප්‍රේමය අවිනීත නොවේ, ආත්මාර්ථකාමි නොවේ, හානික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනී. ප්‍රේමය අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී හරි දේ ගැන ප්‍රීති වෙයි. ප්‍රේමය සියල්ල උසුලයි. ප්‍රේමයෙහි විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත. ප්‍රේමය සදාතනිකය. දිවස් රැකි වුවද පහව යන්නේය, විවිධ ශබ්ද දෙසීම් වුවද නිමවන්නේය, ඥාණය වුවද නැතිවන්නේය. මන්ද අපේ ඥාණය අසම්පූර්ණය, දිවස් රැකි දෙසීමද අසම්පූර්ණය. සම්පූර්ණ දේ පැමිණි විට අසම්පූර්ණ දේ පහව යන්නේය. බාල වියෙහිදී මම බාලයෙකුමින් කතා කෙලිමි, බාලයෙකුමින් සිතුවෙමි, බාලයෙකුමින් තේරුම් ගතිමි. එහෙත් මම දැන් වයසින් මුහුකුරා සිටින බැවින් ලාමක දේ අත්හැර සිටිමි. දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලිව පෙනෙන්නේය. මතු අපි මුහුණට මුහුණලා දකින්නෙමු. දැන් මාගේ දැනුම අසම්පූර්ණය. එහෙත් මතු මා පිළිබඳ දෙවියන් වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුමද සම්පූර්ණ වන්නේය. ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සදහටම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයය. පළමුවැනි කොරින්ති 14 පරිච්ඡේදය. ප්‍රේමය ඔබේ පරමාර්ථය කරගන්න. ආධ්‍යාත්මික දීමනා ප්‍රධාන කොට දිවස් වැකි දෙසීම අත්කර ගැනීමට වීරිය කරන්න. අන් භාෂා කතනය කරන්නා මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කතා කරයි. ඔහු ආත්මයන්න් කරන කොටගෙන අභිරහස් කතා කරන බැවින් කිසිවෙකුට ඔහු තේරුම් ගත නොහැක. එහෙත් දිවස් වැකි දෙසන්නා අභිවෘද්ධියද ධෛර්යය හා සැනසීමද දෙන වචන මිනිසුන්ට කතා කරයි. අන් භාෂා කතනය කරන්නා තමාගේම අභිවෘද්ධිය සලසා ගනී. එහෙත් දිවස් වැකි දෙසන්නා සභාවේ අභිවෘද්ධිය සලසන්නේය. ඔබ හැම දිනම අන් භාෂා කතනය කරනවාට මම කැමැත්තෙමි. එහෙත් ඔබ දිවස් වැකි දෙසන්නේ නම් ඊටත් වඩා කැමැත්තෙමි. අන් භාෂා කතනය කරන්නා සභාවේ අභිවෘද්ධිය සඳහා කියන දෙය විසඳා නොදේ නම් ඔහුට වඩා දිවැසි වැකි දෙසන්නා උතුම්ය. සහෝදරවරුනි, මා ඔබ වෙත පැමිණ එළිදරව් කිරීමේද, ප්‍රඥාවේද, දිවැසි වැකි දෙසීමේද, අනුශාසනාවේද වචනවලින් ඔබට කතා නොකොට අන් භාෂා කතනය කළොත් එයින් ඔබට කුමන ප්‍රයෝජනයක්ද? එලෙසම නලාව හෝ වීණාව හෝ වැනි අප්‍රාණික භාණ්ඩ වාදනය කරන විට නික්මෙන සංගීත ස්වර අතර වෙනසක් නැත්නම් ඒවයින් කුමන තාලයක් වාදනය වන්නේ දැයි හඳුනාගන්නේ කෙසේද? සුදහරණෑව පැහැදිලි හඬක් නොදේ නම් කවරෙක් සටනට සැරසෙයිද? එසේම ඔබ අන් භාෂා කතනය කරන විට පැහැදිලිව කතා නොකරන්නෙහි නම් ඔබ කියන දේ තේරුම් ගන්නේ කෙසේද? එය ඔබ සුළඟට කතා කරන්නාක් මෙන් වේ. ලෝකයේ විවිධ භාෂා ඇතත් ඉන් එකක්වත් අර්ථ විරහිත නොවේ. එනිසා කතා කරන භාෂාවේ තේරුම නොදනිම් නම් එය කතා කරන්නාට මම විදේශිකයෙක් වෙමි, ඔහුද මට විදේශිකයෙක් වන්නේ. එසේම ඔබත් ආධ්‍යාත්මික කුසලතා අත්කර ගැන්මට උද්‍යෝගිමත් බැවින් සභා අභිවෘද්ධිය සැලසෙන ඒවායින් පූර්ණව සිටීමට උත්සාහ කරන්න. එබැවින් අන් භාෂාවක් කතනය කරන්නා එය විසඳා දීමටද හැකිවන ලෙස යාඥා කරාවා. මා අන් භාෂාවකින් යාඥා කරන විට මාගේ ආධ්‍යාත්මය යාඥා කරන නමුත් මාගේ සිහි කල්පනාව ක්‍රියා විරහිතය. එසේනම් කුමක් කරම්ද? මම ආධ්‍යාත්මයෙන් යාඥා කරමි, සිහි කල්පනාවෙන්ද යාඥා කරමි. ආධ්‍යාත්මයෙන් තුති ගී ගයමි, සිහි කල්පනාවෙන්ද තුති ගී ගයමි. ඔබ ආධ්‍යාත්මයෙන් තුති පුදන විට එය පිළිබඳ උගැනුම නොලත් තැනැත්තා ඔබ කියන්නේ කුමක් දැයි නොදන්නා බැවින් ඔබගේ තුති පිදීමට ආමෙන් යයි කියන්නේ කෙසේද? ඔබගේ තුති පිදීම ඉස්තරම් විය හැකිය. එහෙත් එයින් අනික් අයට වන යහපතක් නැත. ඔබ සියල්ලන්ට වඩා මා අන් භාෂා කතනය කරන බැවින් මම දෙවියන් වහන්සේට ස්තුති කරමි. එහෙත් සභාවේදී අන් භාෂාවකින් වචන දහසක් කතනය කරනවාට වඩා අන්‍යයන්ට උගන්වන පිණිස මාගේ සිහි කල්පනාවෙන් වචන පහක් කතා කරන්නට කැමැත්තෙමි. සහෝදරවරුනි, සිහි බුද්ධියෙන් ලාමක නොවන්න, නපුර සම්බන්ධයෙන් බිලිඳුන් වන්න, සිහි බුද්ධියෙන් වැඩිහිටියන් වන්න. අන් භාෂාවලිනුත් අන්‍යයන්ගේ මුවිනුත් මම මේ සෙනගට කතා කරමි. එසේ වුවත් ඔවුහු මාගේ වචන නොඅසන්නෝයයි ස්වාමින් වහන්සේ වදාරන සේකැයි ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත. ඒ අනුව අන් භාෂා කතනය අදහන්නන්ට නොව නොඅදහන්නන්ට ලකුණක් පිණිස වේ. එහෙත් දිවැසි වැකි දෙසීම නොඅදහන්නන් උදෙසා නොව අදහන්නන් උදෙසාය. එබැවින් මුළු සභාව එක් රැස් වූ කල සියල්ලෝම අන් භාෂා කතනය කරත් නම් උගැනුම නොලත් අය හෝ නොඅදහන්නන් හෝ එහි පැමිණියොත් ඔබට ඔල්මාදයයි ඔවුන් කියන්නේ නැද්ද? එහෙත් සියල්ලෝම දිවස් වැකි දෙසත් නම් නොඅදහන්නෙකු හෝ උගැනුම නොලත් කෙනෙකු හෝ එහි පැමිණියොත් සියල්ලන් කියන දෙයින් ඔහුගේ පාපය ඔහුට හඟවනු ලැබ විනිශ්චය කරනු ලැබේ. තවද ඔහුගේ සිතෙහි රහස් හෙළිවනු ඇත. එවිට ඔහු මොනින් තලා වී සැබවින්ම ඔබ අතර දෙවියන් වහන්සේ වැඩ සිටින සේකැයි ප්‍රකාශ කරමින් උන් වහන්සේ නම දින්නේය.
එසේනම් සහෝදරවරුනි, කුමක් කළ යුතුද? ඔබ එක් රැස් වන විට එක් එක්කෙනාට ගීතයක්ද, අනුශාසනාවක්ද, එළිදරව් කිරීමක්ද, අන් භාෂා කතනයක්ද, එය විසඳීමක්ද තිබිය හැකිය. මේ සියල්ලම සභාවේ අභිවෘද්ධිය පිණිස වේවා. අන් භාෂා කතනය කෙරේ නම් ඒ දෙදෙනෙකු හෝ වැඩිමුණොත් තිදෙනෙකු හෝ පමණක් කළ යුතුය. එයද කළ යුත්තේ කෙනෙකුට කෙනෙක් පසුවයි. විසඳා දෙන කෙනෙක්ද විය යුතුය. විසඳා දෙන කෙනෙක් නැත්නම් අන් භාෂා කතනය කරන්නා සභාවේ නිශ්ශබ්දව සිටිය යුතුය. ඔහු කතා කළ යුත්තේ තමාටත් දෙවියන් වහන්සේටත්ය. දිවැසි වැකි දෙසන්නෝ දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ කතා කරත්වා. සෙසු අය ඔවුන් කියන දේ විමසා බලත්වා. එහෙත් එහි වාඩි වී සිටින යමෙකුට එළිදරව්වක් පහළ වුවොත් කතා කරමින් සිටින තැනැත්තා නිශ්ශබ්දව සිටිය යුතුය.
සියල්ලන්ගේ ඉගෙනීම පිණිසත් සියල්ලන්ගේ ධෛර්යය පිණිසත් ඔබ සැමටම පිළිවෙලින් දිවැසි වැකි දෙසීමේ අවස්ථාව සැලසෙනු ඇත. දිවැස් වැකි දෙසන අයගේ ආධ්‍යාත්මික කුසලතා ඔවුන්ගේම පාලනයෙහි තිබිය යුතුය. මණ්ඩ දෙවියන් වහන්සේ ව්‍යාකූලත්වේ නොව සාමයේ දෙවියන් වහන්සේය. කිතුනුවන්ගේ සෑම සභාවලදීමෙන් ස්ත්‍රීහු සභා රැස්වීම්වලදී නිශ්ශබ්දව සිටිත්වා. මන්ද කතා කිරීමට ඔවුන්ට අවසරයක් නැත. ව්‍යවස්ථාවේ කියා තිබෙන පරිදි ඔවුහු ප්‍රමුඛව නොසිටිත්වා. ඔවුහු යමක් දැනගන්නට කැමතිනම් ගෙදරදී ස්වකීය ස්වාමි පුරුෂයන්ගෙන් අසා දැනගනිත්වා. මන්ද සභා රැස්වීමකදී කතා කිරීම ස්ත්‍රියකට නොහොබි. දෙවියන් වහන්සේගේ වචනය නික්ම ගියේ ඔබ කෙරෙන්ද? නොහොත් එය පැමිණියේ ඔබ වෙත පමණක්ද? යමෙක් තමා දිවැස් වැකි දෙසන්නෙකු හෝ ආධ්‍යාත්මික කුසලතා ඇත්තෙකු හෝ යයි සිතන්නේ නම් මා ඔබට ලියන කරුණු ස්වාමින් වහන්සේගෙන් එන ආඥාවක් බව ඔහු ඒත්තු ගනීවා. යමෙක් මේ කරුණ නොසලකන්නේ නම් ඔබද ඔහු නොසලකා හැරිය යුතුය. එබැවින් සහෝදරවරුනි, දිවැස් වැකි දෙසීමට තදින් ආසාවන්න, අන්භාෂා කතනය තහනම් නොකරන්න. සියල්ල විනීතවද විධිමත්වද කළ යුතුය.
පළමුවැනි කොරින්ති 15 පරිච්ඡේදය. තවද සහෝදරවරුනි, මා ඔබට දේශනා කළ සුබ අස්න වෙත ඔබගේ අවධානය දැන් යොමු කරනු කැමැත්තෙමි. ඔබ එය පිළිගත්තහුය, එහි පිහිටා සිටින්නහුය, ඒ මඟින් ඔබ ගැලවීම ලබන්නහුය. එසේ වන්නේ මා ඔබට දෙසූ ලෙසම ඒ සුබ අස්න නිසැකව පිළිගෙන එය නිෂ්ඵල නොවන ලෙස විශ්වාස කළොත් පමණකි. මා ඔබට බාර දුන්නේ මා ලබාගත් දෙයම බව ප්‍රධාන කොට කිව යුතුය. එනම් ශුද්ධ ලියවිල්ල ප්‍රකාර ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාප උදෙසා මල බවත් වළලනු ලැබූ බවත්, ශුද්ධ ලියවිලි ප්‍රකාර තුන්වනදා උත්ථාන කරනු ලැබූ බවත්, කේපස්ට හා පසුව 12 දර්ශනය වූ බවත්ය. ඉන්පසු උන්වහන්සේ 500 වැඩි සහෝදර සමූහයකට එක විටම දර්ශනය වූ සේක. මොවුන්ගෙන් සමහරුන් පරලෝ සැපත් වුවද වැඩි දෙනා තවමත් ජීවත්ව සිටිති. ඉන්පසු උන්වහන්සේ ජාකොබ්ටද අනතුරුව සියලු ප්‍රේරිතයන්ටද දර්ශනය වූ සේක. අවසන් වශයෙන් අකලට උපන්නෙකු වැනි මටද උන්වහන්සේ දර්ශනය වූ සේක. මන්ද මම ප්‍රේරිතවරයන්ගෙන් ඉතා සුළු තැනැත්තාය. දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කළ බැවින් ප්‍රේරිතයකැයි කියනු ලබන්නටවත් මම නොවටිමි. එහෙත් මම යම් තත්ත්වයකට පැමිණ සිටිම්ද, එසේ පැමිණ සිටින්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන්ය. උන්වහන්සේ මට දුන් වරප්‍රසාදය නිෂ්ඵල නොවීය. ඇත්තටම මම ඔවුන් සියල්ලන්ටම වඩා බොහෝ සෙයින් වැඩ කෙලෙමි. එහෙත් එසේ කෙලේ මානව මා තුල වූ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයය. එබැවින් මා වේවා ඔවුන් වේවා අපදේශනා කරන්නේ එකම පණිවුඩයයි. ඔබ එය අදහා ගත්තහුය.
අපදේශනා කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කරනු ලැබූ බව නම්, මළවුන්ගෙන් උත්ථාන වීමක් නැතයි ඔබගෙන් සමහරෙකු කියන්නේ කෙසේද? මළවුන්ගෙන් උත්ථාන වීමක් නැත්නම් ක්‍රිස්තුන් වහන්සේත් උත්ථාන කරනු නොලැබූසේක. ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූසේක් නම් අපගේ දේශනා කිරීම නිරර්ථකය, ඔබගේ ඇදහීමත් නිරර්ථකය. මළවුන් උත්ථාන කරනු ලැබීමක් නැත්නම් දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කළේත් නැත. එසේනම් දෙවියන් වහන්සේ උන්වහන්සේ උත්තාන කළ සේකැයි අප සාක්ෂි දුන් බැවින් අපි බොරු සාක්ෂිකාරයෝ වම්හ. මන්ද මලවුන් උත්තාන කරනු ලැබීමක් නැත්නම් ක්‍රිස්තුන් වහන්සේත් උත්තාන කරනු නොලැබූ සේක. ක්‍රිස්තුන් වහන්සේ උත්තාන කරනු නොලැබූ සේක් නම් ඔබගේ ඇදහීම නිරර්ථකය. ඔබ තවමත් පාපයෙහි ඇලී සිටින්නහුය. එපමණක් නොව ක්‍රිස්තුන් වහන්සේ අදහාගෙන මිය ගියායද සදහටම විනාශ වී ඇත. ක්‍රිස්තුන් වහන්සේ තුල අපේ බලාපොරොත්තු මේ ජීවිතයට පමණක් සීමා වූවක් නම් අපි සියල්ලන්ටම වඩා කාලකන්‍යෝ වෙමු.
එහෙත් සැබවින්ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක්මය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ. මන්ද එක මිනිසෙකු කරන කොටගෙන මරණය පැමිණියාක් මෙන්ම එක මිනිසෙකු කරන කොටගෙන මළවුන්ගෙන් උත්ථානයද පැමිණියේය. ආදම් තුල සියල්ලන් මැරෙන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේ තුල සියල්ලෝම ජීවණයට පමුණුවනු ලබන්නෝය. එසේ වන්නේ එක් එක් කෙනාට හිමි තැන අනුවය. හැම දිනාටම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේය. ඉන්පසුව උන්වහන්සේගේ ආගමනයේදී උන්වහන්සේ සන්තක අයය. පසුව අවසානයේ පැමිණේ. එවිට උන්වහන්සේ සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද අභිබවා උන්වහන්සේගේ රාජ්‍යය දෙවිපියාණන් වහන්සේට භාර දෙනසේක. මන්ද දෙවියන් වහන්සේ සියලු සතුරන් උන්වහන්සේගේ පාද යට දමනතුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතුමය. නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ. කුමක් නිසාද? ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට සියල්ල යටත් කළසේක. සියල්ල යටත් කරනු ලැබීය යයි කීමෙන් සියල්ල යන්නට දෙවියන් වහන්සේ අඩංගු නැති බව පැහැදිලිය. එසේ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේට සියල්ල යටත් කරන්නේ දෙවියන් වහන්සේ බැවිනි. සියල්ල ක්‍රිස්තුන් වහන්සේට යටත් කරනු ලැබූ විට පුත්‍රයාණන් වහන්සේද සියල්ල තමන්ට යටත් කළ දෙවියන් වහන්සේට යටත් කරනු ලබනසේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රමයෙන් වැජඹෙන පිණිසය. සැබවින්ම මළවුන්ගෙන් උත්ථාන වීමක් නැත්නම් මිය ගිය අය උදෙසා බෞතිස්ම ස්නාපණය ලබන අයට කුමන ප්‍රයෝජනයක් සිදුවේද? මිය ගිය අය උදෙසා ඔවුන් බෞතිස්ම ස්නාපණය ලබන්නේ කුමටද? එසේනම් අපත් මොහොතින් මොහොත අන්තරායවලට මුහුණ පාන්නේ කුමටද? සහෝදරවරුනි, මම දිනපතා මරණය විඳිමි. මා එසේ කියන්නේ අප ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල ඔබ ගැන මට ඇති ආඩම්බරය නිසාය. මම මනුෂ්‍යත්වයෙන් කල්පනා කර එපිසේදී වනමෘගයන් සමගමින් පොරබැදුවෙම් නම් මට ඇති ප්‍රයෝජනය කුමක්ද? මළවුන් උත්ථාන වීමක් නැත්නම් එක් කියමනක් පරිදි හෙට අප මැරෙන බැවින් අද කමු බොමු මුලා නොවන්න. නරකාශ්‍රයෙන් හොඳ චරිත වැනසේ සිහි කල්පනාවෙන් සිටින්න, පව් නොකරන්න. ඔබෙන් සමහරෙකු දෙවියන් වහන්සේ ගැන දන්නා දෙයක් නැත. මා මෙය කියන්නේ ඔබ ලැජ්ජාවට පමුණුවනු පිණිසය.
එහෙත් මළවුන් උත්ථාන වන්නේ කෙසේද? ඔවුහු කුමන ආකාර ශරීරයක් ඇතිව එද්දැයි කෙනෙකු අසන්නට පුළුවන මොන තරම් මෝඩ ප්‍රශ්නයක්ද? ඔබම වපුරන දෙය මලොත් මිස එයට නව දිවියක් ලැබෙන්නේ නැත. ඔබ වපුරන්නේ මතු හටගන්නා වැඩුණු පැලය නොව තිරිඟු හෝ වෙනත් ධාන්‍ය වර්ගයක හුදු බීජයක් පමණය. දෙවියන් වහන්සේ තමන් කැමති හැටියට ඒ පැලයට කඳක් දෙනසේක. එක එක බීජයට නියම කඳ දෙනසේක.
සියලු සත්වයන්ගේ මාංශය ඒකාකාර නොවේ. මිනිසුන්ගේ මාංශය එක් ආකාරයකි. මෘගයන්ගේ මාංශය තව ආකාරයකි. පක්ෂීන්ගේ මාංශය තවත් ආකාරයකි. මත්ස්‍යයන්ගේ මාංශය වෙනත් ආකාරයකි. ආකාශ වස්තුද භෞමික වස්තුද ඇත. ආකාශ වස්තුන්ගේ ශෝභාව එකකි. භෞමික වස්තුන්ගේ ශෝභාව අනෙකකි. සූර්යයාගේ ශෝභාව එක විදියකි. චන්ද්‍රයාගේ ශෝභාව තව විදියකි. තාරකාවන්ගේ ශෝභාව තවත් විදියකි. ශෝභාවෙන් තාරකාවක් තාරකාවකට වෙනස්ය. මලවුන්ගෙන් උත්ථානය ඊට සමානය. වලලනු ලබන සිරුර දිරා යන්නකි. උත්ථාන කරනු ලබන්නේ නොදිරන්නකි. වලලනු ලබන්නේ අගෞරවාන්විත වූවකි. උත්ථාන කරනු ලබන්නේ තේජාන්විත වූවකි. වලලනු ලබන සිරුර දුබල වූවකි. උත්ථාන කරනු ලබන්නේ ප්‍රබල වූවකි. වලලනු ලබන්නේ ස්වාභාවික ශරීරයකි. උත්ථාන කරනු ලබන්නේ ආධ්‍යාත්මික ශරීරයකි. ස්වාභාවික ශරීරයක් ඇතිසේම ආධ්‍යාත්මික ශරීරයක්ද ඇත. එසේම ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි පළමු මිනිසා වන ආදම් ජීවමාන කෙනෙක් විය. අන්තිම ආදම් ජීවනදායක ආත්මයානන් කෙනෙක් වූහ. එසේ වුවත් මුලින් පැමිණෙන්නේ ආධ්‍යාත්මික දේ නොව ස්වාභාවික දේය. පසුව ආධ්‍යාත්මික දේ පැමිණේ. පළමු මිනිසා භූමියෙන්ය. ඔහු භෞමිකය. දෙවැනි මිනිසා ස්වර්ගයෙන්ය. ඔහු ස්වර්ගීකය. භෞමික තැනැත්තා යම්සේද භෞමික වූවෝත් එසේමය. ස්වර්ගීක තැනැත්තා යම්සේද ස්වර්ගීක වූවෝත් එසේමය. අපි භෞමික තැනැත්තාගේ ස්වරූපය දරන්නා සේම ස්වර්ගීක තැනැත්තාගේ ස්වරූපයද දරන්නෙමු. සහෝදරවරුනි, මා කියන්නේ මෙයයි. ලේ මස් සහිත සිරුරට ස්වර්ග රාජ්‍යය උරුම කරගත නොහැක. එසේම දිරා යන්නකට නොදිරන්නක් උරුම කරගත නොහැක. මෙන්න මම ඔබට අභිරහසක් පවසමි. අපි සියල්ලෝම නොමැරෙන්නෙමු. එහෙත් අන්තිම හොරණෑව පිමින කල මොහොතකින් ඇසිපිය හෙළන සැනකින් අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නෙමු. මන්ද හොරණෑව පිමිනු ලබයි. එකල මිය ගිය අය අජරාමර ස්වභාවයෙන් උත්ථාන කරනු ලබන්නාහ. අපිද වෙනස් කරනු ලබන්නෙමු. දිරණ සුළු මේ සිරුර නොදිරණ සුළු බවට පත්විය යුතුය. මැරෙන සුළු මේ සිරුර අමරණීයත්වයට පත්විය යුතුය. දිරණ සුළු මේ ස්වභාවය නොදිරණ සුළු බවටත් මැරෙන සුළු මේ ස්වභාවය අමරණීයත්වයටත් පැමිණි කල්හි මරණය පෙරදිනි ජය අත්විනි. ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන වචන සම්පූර්ණ වේ. එම්බා මරණය තාගේ ජය කොයිද? එම්බා මරණය තාගේ විෂදලය කොයිද? මරණයේ විෂදලය ආපයයි. පාපේ බලය විවස්ථාවයි. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණ කොටගෙන අපට ජය අත්කර දෙන දෙවියන් වහන්සේට ස්තුති වේවා. එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, ස්වාමින් වහන්සේ තුල ඔබගේ සේවය නිරර්ථක නොවන බව ඔබ දන්නා බැවින් ස්ථිරවන්න, නොසෙල්වී සිටින්න, ස්වාමින් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරතවන්න. පළමුවැනි කොරින්ති 16 වැනි පරිච්ඡේදය. දෙවියන් වහන්සේගේ සෙනඟ උදෙසා කරන සම්මාදම ගැන ගලාතියේ සභාවලට මා නියම කළ දේම ඔබත් කරන්න. සෑම සතියකම පළමුවනදා ඔබෙන් එකිනෙකා උපයාගත් මුදලින් කොටසක් ඉතිරි කරගෙන තමා ළඟ පෙන් කර තබා ගනීවා. එවිට මා ආකල සම්මාදමක් කිරීමට උවමනා නැත. මා පැමිණි විට ඔබ දෙන පඬුර ජෙරුසලමට ගෙන යන පිණිස සුදුස්සන් යයි ඔබ අනුමත කරන තැනැත්තන් මගේ ලියුම් ඇතිව එහි යවන්නෙමි. ඒ ගමන යෑම සුදුසුයයි මටත් පෙනේ නම් ඔවුන්ද මා සමඟ යනු ඇත. මසිදෝනිය මැදින් යන්නට මා අදහස් කරන බැවින් එසේ ගිය පසු මම ඔබ වෙත ඉන්නෙමි. සමහර විට ටික කලක් නැත්නම් මුළු ශීත කාලය වුවද ඔබ සමඟ නවතින්නෙමි. එවිට මා කොහේ ගියත් මගේ ගමනට ඔබට ආධාර දිය හැකිය. ස්වාමින් වහන්සේ අවසර දෙන සේක් නම් ඔබ සමඟ නතර වීමට බලාපොරොත්තු වෙන බැවින් දැන් යන ගමනේදී ටිකකට ගොඩවැදී යන්න මා කැමති නැත. එහෙත් පෙන්තකොස්ත දිනය වනතුරු මම එපිසේහි නවතින්නෙමි. ඉමහත් බලාපොරොත්තු සහිත දොරක් එහි විවෘත වී ඇත. එහෙත් විරුද්ධවාදී හු බොහෝ දෙනෙක්ද සිටිති. තිමෝතියස් පැමිණියහොත් ඔහුට කිසි බියක් නැතිව ඔබ අතර නැවතී සිටීමට ඉඩ සලසන්න. මන්ද ඔහු මා වාගේම ස්වාමින් වහන්සේගේ සේවකයෙකි. එබැවින් කිසිවෙක් ඔහු හෙලා නොදකීවා. ඔහු මා වෙත එන පිණිස ඔහුගේ ගමන සතුටු සිතින් යාමට කටයුතු කරන්න. මන්ද මම සහෝදරයන් සමඟ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිමි. අපොල්ලොස් ගැන කිව යුත්තේ සහෝදරයන් සමඟ ඔබ වෙත එන ලෙස ඔහුගෙන් මා උදක්ම ඉල්ලා සිටිය බවයි. එහෙත් දැන්ම ඒ ගමන යාම කිසිසේත් ඔහුගේ කැමැත්ත නොවීය. අවස්ථාවක් පැමිණි විට ඔහු එනු ඇත. සෝදිසියෙන් ඉන්න, ඇදහිල්ලෙහි ස්ථිරවන්න, වීරවන්තව සිටින්න, ශක්ති සම්පන්න වන්න, ඔබ කරන හැම දෙයක්ම ප්‍රේමයෙන් කරන්න. සහෝදරවරුනි, මම ඔබගෙන් ඉල්ලීමක් කරමි. ස්තේපනස්ගේ ගෘහවාසීන් ග්‍රීසියේදී මුලින්ම හැරුණු අය බවද, ඔවුන් කිතුණු සේවයට සිය කැමැත්තෙන් කැපූ බවද ඔබ දන්නෝය. ඔවුන්ගේද ඔවුන් සමග සේවයට හවුල් වෙමින් දිරි දරන සියල්ලන්ගේද මූලිකත්වයෙන් කෙරෙන සේවයට ඔබද බැඳෙන්නේ. ස්තේපනස්ගේද පොර්තුනාතුස්ගේද අකයිකස්ගේද පැමිණීම ගැන ප්‍රීති වෙමි. ඔබ නැති පාඩුව ඔවුන්ගේ පැමිණීමෙන් පිරිමැසුනි. එයින් මාගේද එසේම ඔබගේද සිතට සහනයක් ලැබිනි. මෙවැනි අය අගය කොට සලකන්න. ආසියාවේ සභාව ඔබට ආචාර කරති. අකිලාද ප්‍රිස්කාද ඔවුන්ගේ නිවසේ රැස්වන සභාවත් සමග ස්වාමින් වහන්සේ තුළ හිතවත් ලෙස ආචාර කරති. සියලු සහෝදරයෝ ඔබට ආචාර කරති. සාම සිඹීමකින් එකිනෙකාට ඔබත් ආචාරය කරන්න. පාවුළු වන මම මාගේම අත්අකුරින් ලියා ඔබට ආචාර කරමි. යමෙක් ස්වාමින් වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් ඔහු සාපලද්දෙක් වේවා. මරණතා ස්වාමීන් වහන්ස වැඩිය මැනව. ජේසුස් ක්‍රිස්තුන් ස්වාමින් වහන්සේගේ කරුණාව ඔබ සමග වේවා. මාගේ ප්‍රේමය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබ සියල්ලන් සමග වේවා. ආමෙන්.